සාදු 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 ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම ඉදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා කිව්ව නේද?
තියෙනවා උදේ.
එහෙනම් මේ ඉදිරිපත් කරන්න පුළුවන්.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
වාර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මනේ පර්යංකේ හා එදිනෙදා කටයුතු වල එකම ස්වභාවයන් ය. ඒ සියල්ල එකක් වගේ අත්දැකිය හැකි මුත් එය මෙහෙමයි විස්තර කළ නොහැකි බවක් ඉස්මතු වේ. විස්තර කිරීමට හදන විට යම් වෙහෙසක් සමග මන්දෝත්සාහී වන ස්වභාවයක් මතුව නැති වේ. මේ ස්වභාව එසේම දැයි වරින් වර පිරික්සන බවක්ද ඇත. විටින් විට ඇහෙනවා දැනෙනවා ලෙස කැමැති අකමැති මත දේවල් වෙන් කර ගනී. වෙලාවකට මේ කිසිවක්ම අදාළ නැති කිසිවක නොබැඳුණු අත්දැකීමකි. එකම ස්වභාවයක නොපවති. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය පටන් අරගන්නේ එකම ස්වභාවයකේ ඉවර වෙන්නේ එකම ස්වභාවයක් නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මේ නිරීක්ෂණීයතාව සම්පූර්ණ නැහැ. ඒක නිසා ඔය විදිහට දිගට කරගෙන යන්නේ එතකොට ඕක පිළිබඳව අත්දැකීමෙන්ම හිත තීන්දුවකට එළඹෙයි. ඒක නිසා යන විදිය නම් හොඳයි. නමුත් මේකට එකම ස්වභාවය කියලා කියන්නත් පුළුවන්. එකම ස්වභාවය නෑ කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා භාවිතා කරන වචන සහ භාවිතා කරන භාෂාව අනුව ඒක වෙනස් වෙනවා. ඒක නිසා මේකට හොඳම දේ අර වැඩි වෙලාවක් මේ අත්දැකීමම හිතට ලැබෙන්න සලස්වන එක. ඉතින් ඒක සඳහා තමයි උපදේශයක් දෙන්න තියෙන්නේ. ඒකට සූදානම් නැත්නම් ඒකට මෝරච්ච ශරීරයකින් මේ සූදානම් ශරීරයක යුක්තව දිගට භාවනා කරගෙන යන්න කියලා කියමු. මේ ටික තමයි අහගෙන ඉන්නකොට කියන්න හිතේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වார்த்தාව. ගරු ස්වාමීන් වහන්ස පරයංග භාවනාව. පරයංගේ ආනාපාන සති භාවනාව කරන විට හිඳගත් වහාම හුස්ම නොදැනී හිස් තැනක් වෙත ළඟාවේ. එම කාලය තුල කිසිවක් මතක නැත. දිනපතා මේ සිදුවේ. කලකට පෙර පසු කරගෙන ආ විතක්ක විචාර ප්‍රීති සුඛ සහ රූප වේදනා සිතුවිලි යන මගසලකුණු අතුරුදහන්ව ඇත. මද ආලෝක සංඥා විනාඩි කිහිපයක් නලල් තලයේ මට්ටමේ කැරකෙමින් පවතින අතර එයත් අතුරුදහන් වේ. කිසිත් නොදැනී පැයක් පමණ සිටි. සිදුවන සියල්ල පිළිබඳව දැඩි විශ්වාසයක් පවතී සැක නැත. අවදි වූ විට සැහැල්ලුව අත්දකි. සක්මන් භාවනාව පටන්ගෙන විනාඩි 7ක් පමණ යනතුරු පාදවල ස්පර්ශ පැහැදිලිව දැනේ. සිතවිලිද දනහිසේ වේදනාද වරින් වර දැනේ. එක පාදයක ඇඟිලි උස්සන විටම අනික් පාදයේ බිම පතිතවන අයුරු බලන විට සිරුරේ බර වමපසට සහ දකුණු පසට දෝලණය වන ආකාරයේ පැහැදිලි වේ. පටන්ගත් ගමම්ම ගමන සෙමෙන්නේ. අවට පරිසරයේ දෙසටත් වරින් වර net සහ සිත යොමු වේ. මෙලෙස දිගු සක්මන පටන්ගෙන විනාඩි 7කට පමණ පසු මනස ඒකාග්‍ර වේ. එවිට අවට පරිසරයට දෙනෙත් යොමු වීම සිදුවන්නේ කලාතුරකිනි. net ගියත් සිත මනාව සතිමත්ව දෙපා වෙත යොමු වී ඇත. මේ විට ශරීරයේ මෙතෙක් දැනුණු බර සැහැල්ලු වී යන ආකාරය දැනේ. එම සිරුරේ සැහැල්ලුවත් සමග නොසිතන පරිදි ගමනේ වේගය වැඩිවන බව තේරේ. සාමාන්‍යයෙන් සෙමෙන් ගමන් කරන නමුත් මෙම ගමනේ වේගය වැඩිවීම නිසා දැන් ගමන් ගන්නේ මම නොවන බව තේරේ. දිනෙත් ඉදිරියට යොමාගෙන ඇවිදින නමුත් සිරුර නොදැනේ. දෙපා යාන්ත්‍රිකව මාරුවෙමින් ඉදිරියට ඇදේ. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු.
පරිසල්ලා වාර්තාලි වූ එකනට වැඩිය මේ එක්කනාගේ වාර්තා කරන්නේ මෝරච්ච ගතියක් පෙන්වන්න තියෙනවා. ඉස්සරහට යනකොට ඒකට සුදුසු සූදානම් එහෙම නැත්නම් වරොත්තු දෙන ගතියකට හැදෙනවා. ඒක භාවනාවෙන්ම එන්න ඕනේ. ඒක පදන් වීමක් වශීකරණයක් එහෙම නැත්නම් සීසන් කරනවා කියලා කියන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒසා ඉස්සල්ලලි වෙක්කනයි මේ එකනයි කරපු එක හරි ඒකම භාවිත බහුලීගත කරන්න මම හිතනවා මම පතනවා මේ පරිසරය හොඳයි කියලා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස අදිශය වෙන්නත් එපා. වැඩ පිළිවෙල බාල්දු කරගන්නත් බාල කරගන්නත් එපා. එක දිගට ওই වැඩේම පදම් කරන්න කියන එක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
ආ හොඳයි පාලි මට දැන් ටිකකට කලින් ඊමේල් එකට වාර්තාවක් ලැබුණා. ඉදිරිපත් කරන අවශ්‍යයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව ආනාපාන සතියයි. හුස්මට සිත තියනවත් සමගම හුස්ම තුනී වී නොදෙනියයි. ඉන්පසු අද් දෙක නොදෙනී කය සැහැල්ලුවේ. තුනී වූ හුස්ම රැල්ල දෙස සතිය පවත්වන අතර බොඳ වූ සිතුවිලිද වරින් වර පැමිණේ. මෙසේ පැයක් පමණ සිටින විට හිස්තැනක් දිස්වේ. එය මඳ වේලාවක් පැවත භාවනාවත් තුනී වී නොදැනෙන හුස්මට සතිය පිහිට වේ. හිස්තැනෙහි සිටීමට උත්සාහ කළ යුතුද යන්න පහදා දෙමින් උපදේශ පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේ සාමාන්‍ය භාෂාර්ථේ නම් කියන්න පුළුවන් ඒ හිස්තැනට හුරු කර ගන්න ගතිය, බය අර ගන්න ගතිය තමයි කළ යුත්තේ කියලා. නමුත් එහෙම කරන්න බෑ. එහෙම අපිට choice එකක් නෑ. අපිට තියෙන්නේ හිස්තැන ඉන්නව නම් හිස්තැන ඉන්නවා කියලා දැනගන්නවා. දින අරමුණු සහිතව මෙනෙහි කිරීමක් සහිතව භාවනා කරනවා නම් ඒක දැනගන්නවා. එහෙම කරගෙන යෑම තමයි එහෙම නැත්නම් දෙකේ අර කොන්දයි මේ කොන්දයි කියලා තෝරන්නේ නැති ගතිය තමයි හිස්තැන දිනු කරන්න තියෙන ක්‍රමේ. ඒ අනුව බලනකොට එක ආකාරයකට අනියම ආකාරයෙන් හිස්තැනට තමයි අපි අනුග්‍රහ කරන්නේ. ඒක සම මට්ටමට වුණාට පස්සේ හිස්තැන සහ දේවල් තියෙන දේ සම මට්ටමටපත් වුණාට පස්සේ භාවනාව සෞඛ්‍ය සම්පන්නව වැඩෙනවා. දැනට ඉතින් ඔව් කියන එක තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ. හැබැයි ඒත් එක වරහන් ඇතුළේ කියන්නේ නෝ ඔයාට ඕනේ තාලෙට එහෙම ඉස්තන ඉන්න බෑ. ඔය ඉන්න මට්ටම හොඳයි. ඒකම ස්මාර්ට් වෙන්න හදන්න නැතුව එහෙම නැත්තම් මට පාලනය කරන්න පුළුවන් කියලා ඒ වැරදි මතය ගන්නෙත් නැතුව දිගට කරගෙන යන්න. එතකොට ඉස්තන හුරු වෙලා බය ඇරලා ඉදිරියට යයි. ඒක ඉතින් කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, සිද්ධ වෙන දෙයක් කියලා තමයි කියන්නේ.
ස්වාමීන් වහන්සේ අපට තව ටික වෙලාවක් තියෙනින්ද අපි වාචික ප්‍රශ්න අරගනවා
මාර්ගයෙන්
කරන්න. මේ අවස්ථාවේ අපිට පොඩි වෙලාවක් තියෙන නිසා වාචිකව කමඨාන් වාර්තාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.
හොඳයි. අතරමැද මට කියන්න පුළුවන් ඊයේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ මට එවලා තිබුණා YouTube එකක් නැත්තම් link එකක්. ඒකේ මේ මෑතකදී කරපු භාවනා යෝගී මට්ටමට ගියාට පස්සේ එයා පරිශීණයකට ලක් කරලා භාවනාව ගැන දන්න අත්දැකීම සහිත පුද්ගලයයි, ඒව පිළිබඳව පොතපත දන්න අයයි, පරිශීණය කරපු අයයි, වැඩසටහන ඉදිරිපත් කරන අය එක්කනයි අතර පැය දෙකක විතර සාකච්ඡාවක්. ඒකට නිරෝධ සමාපත්තිය කියලා තමයි ඒකට දාලා තිබුණේ. මං ඊයේ බලලා අපි 7-8 දිනක් එකතුලා බැලුවා. මං එවන්නම් ඒක හරි මේ දොර කවුළු විවෘත කිරීමක් වෙනවා. එතකොට ඒ තේරුම් අර ගන්න පුළුවන් වෙයි මේ භාවනාවල වල මේ මට්ටම් ඒ ආගම් වල ඒ විද්‍යානුකූල ක්‍රම වල උත්සාහ කරන්න හදනවා පිළිවෙලකට ගන්න. ඉතින් ඒකට හොඳම සැකිල්ල ලැබෙන්නේ බුද්ධ ආගමෙන්. ඉතින් ඒක නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් බෙදා හදා ගන්න මම හිතන්නේ මයි ළඟ තියෙනවා කියලා මේ උදේ මහත්තයාගේ උපාලිගේ ඊමේල් මන්ද එවන්නම්. කැමති කෙනෙක් බලන්න මේ දැන් කොහෙද විද්‍යානුකූල ලෝකයේ ආගම පැත්ත පරිශ්‍රයට ලක් කරන මට්ටමේ කොහෙද ඉන්නේ කියන එක පිළිබඳ හොඳ පසුතලයක් එකේ පේන්න තියෙනවා.
මේ ස්වාමීන් වහන්සේ ඉදින්ක කෙවම මට හරි පාට හරි පුළුවන් මේ මේකෙම chat එක මේ සුමානේ හරි එන සුමානේ හරි chat එකට ඒ link එක දාන්න. ඒ අතරේ අපිට මේ වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නවා. ජයන්ති මයික් එක මම unmute කරා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් දැන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කලකින් කමටහන් වතාවක් දෙන්න බැරි වෙන නිසා කතා කරන්නේ. ස්වාමීන් වහන්ස සක්මන ගැන කිව්වොත් සක්මන කරනවා හැමදාම මම පැයක් දෙකක් කරනවා භාවනාව. සක්මනේදී සිද්ධ වෙන්නේ සක්මන දැනෙනවා යනවා හොඳට නොදැනී යනවා. ඊට පස්සේ සිතුවිලිත් එක්ක තමයි බොහෝ වෙලාවට ඉන්නේ. මම කරණේව නෙවෙයි එනවා. ඒ වගේ සිතුවිලිත් එක්කම එනවා ආයෙත් සක්මන්ට යනවා. එහෙම තමයි සක්මන යන්නේ. පරයන්කේදී ස්වාමිනස වාඩි වෙලා හුස්ම රැලි දෙක තුනයි ආනාපානෙ නොදෙනිය යනවා. එහෙ කිසිත් බාධාවක් නැතුව ඉන්නවා. නමුත් මට දැනෙනවා සිත ඇතුලේ හරිම නොසන්සුන් බවක් දඟලන ස්වභාවයක් වගේ තියෙනවා කියලා. ඒක සිතුවිලිත් නෙවෙයි සන්සුන් බවක් නැහැ කියලා සිත ඇතුලේ. ඒකට හේතුව කියන්න පුළුවන් මගේ යට බලාපොරොත්තුවක් තියෙනවා මේකේ ඒකාකාරීකමට අකමැතිකම වෙන්න ඇති. අදත් මේ විදිහටම යයි කියලා අදහස වෙන්න ඇති. එහෙම තමයි මම හිතන්නේ. එහෙම නිසා මම සියල්ල අතහැරියා. අතහැරලා ඕන එකක් කියලා නිකම් වාඩි වෙලා ඉන්නවයි කියලා හිතියා. එහෙම ඉද්දි අර ඒ අපහසුකම් කොහොම තිබුණද දන්නෙත් නෑ. බොහොම සංසුන්ව ගිහිල්ලා බොහොම පහසුවෙන් හිටියා. ඒ අතරේ ශරීරයේ වෙනස්කමකට දැක්කේ යටිබඩ ඇතුළට අර හුස්ම එළියට දානවා වගේ ෆෝස්ෆුලි හිතලා නෙවෙයි ඉබේම එහෙම සිද්ධ වෙන එක තමයි සිද්ධ වුනේ. එච්චරයි ස්වාමීන් වහන්සේ කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
ඔය හිතවිලි පිළිබඳව තියෙන නూరుණු පුරුදු ගතිය, ඔය වික්ෂිප්ත භාවයේ පිළිබඳ තියෙන නොපතන නూరుණු පුරුදු ගතිය එක්ක ඉඳ ගියාම ඒ ගණන් ගත්තේ නැත්නම් ඇත්තටම හිතවිලි නැති වුණාද, වික්ෂිප්ත භාවය අඩු වුණාද කියන දන්නේ නැහැ. ඒක අදාළ නැති ගතියක් කියනවා. ඒ නිසා කියන්න තියෙන කොච්චර භවනා කරත් දුක කියන එක, දරතේ සහ පරිලාහේ කියන එක කොච්චර කෙරුවත් තියෙනවා. අපි හිතන්නේ මේ සිල් කඩාගත්ත නිසායි ඒක තියෙන්නේ, සමාධිය නැති නිසායි මේක තියෙන්නේ, නැත්නම් මොන හරි ආසය අනුසය නිසායි තියෙන්නේ කියලා කොහොම කරුවත් හිතක් කියලා කියන්නේ ওই ධර්තයක් පරිලාහයක් තමයි. ඒ නිසා සුද්ධ කළා බැලුවත් ඒක ඇතුලේ තාමත් ওই වික්ෂිප්ත භාවයක් නూరుණු පුරුදු ගතියක් තියෙනවා. ඉතින් ඒකට දරනවා කියන තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ධාරේත කියන පදේ. ඉතින් අපි මේ දුක නැත්නම් මේ පීඩාව දුකසේ දරා සිටීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක කාගෙත් එකයි. ඉතින් අපි භාවනා නොකරන එක නම් මේකට හේතුව පරණ කර්මයක් වෙන්න ඇති, අල්ලපු ගෙරිමිණ අහුණියම් කරලා වෙන්න ඇති, මම කරව ගත්ත වැරද්දක් වෙන්න ඇති කියලා මේ දුකට ආත්මයක් දෙනවා. ඔය කියන විදිහට ඒ හිතවිලි ආවත්, ඒ විචිප්ත භාවය ආවත් ඕක මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා පැත්තකට කරගෙන ඉන්න කියලා මං කියන්නේ නැහැ. මේ කාම ලෝකෙදී නෑ, ඔතෙන් ආවට පස්සේ කාම ලෝකෙන් අයින් වෙලා හිත දාලා ආනපනට ආනපනෙත් ගිවිලා සූක්ෂම ලෝකෙට ගියාට පස්සෙත් ඔය ධර්තේ පරිලා හිතේ. ඒක ඉතින් අර තට්ටු මාරුවක් නයි යනවා. ඉස්සර වගේ හිතවිලි නෑ, දැන් වික්ෂිප්ත භාවයේ තියෙනවා. ටික දසකන්න වික්ෂිප්ත භාවයක් නෑ, නිකන් මේ කම්මැලිකම තමයි. නමුත් කම්මැලිකම දරාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ආදි වශයෙන් අර හිතේ හැවහැලීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක කල් ගන්නවා. ඒකට අර සූදානම් ශරීරය තියෙන්න ඕනේ. මේ තට්ටු මාරු මොනවා වුණත් යන්ත්‍රයක් දුවන තාක්කල් යන්ත්‍රයේ ඝර්ෂණය තියෙනවා. ඒ නිසා මේ හිතක් මමෙක් ඉන්නා තාක්කල් ඒකේ තියෙන දරත පරිලහ දෙක තියෙනවා. ඒ දරතේ සහ පරිලහේ මේ ගෑනු පිරිමි ගතියක්, උගත් නුගත් ගතියක්, බෞද්ධ අබෞද්ධ ගතියක්, පැවිදි උපැවිදි ගතියක් නැහැ. කිව්වට කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. කී කෙනාට විතරයි තේරෙන්නේ මේ අපි කරදරයි කියන දේවල් කොච්චර අයින් කරත් හිත ජීවත් වෙන්නේ කරදර කියන ආහාරය මත තමයි. ඒ ඉන්ධනය මත තමයි. ආන්නේ ඒකට පුරුදු කරගන්න ඕන. කාගවත්තරක් දක්වෝ මගේ වැරද්දක් නෙමෙයි මේ තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේක පරිඥයයන් කියලා නෙතින හාත්පසම දකින්න ඕන. ඉතින් ඒක තමයි ඔය දකින්න සිද්ධ වෙන්නේ. මට පේනවා ඒකට මුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තිය තියෙනවා. ඒකෙන් දිගට මේක කරගෙන ඉන්න ඒ සූදානම් ශරීරය තමයි අපි සම්මා ආජීවය කියලා කියන්නේ. මෙතර ජීවිතය ඉතුරු කාලේ ආජීවය සඳහා ගත කරන්න කියලා කියමු.
හොඳයි ස්වාමීන් වහන්සේ හත්පස දකින්නයි කියන්නේ මොකද්ද අදහස් කරේ
ස්වාමීන්? එන හරියව ඔක්කොම දකින්න ඕනේ. ආය අරක දැක්ක ඇති මේක දැක්ක ඇති කියලා නෑ. සබ්බං පරිඤ්ඤයං. හැමදේම හොඳ තියෙන වෙහෙස, නරකෙත් තියෙන වෙහෙස, පවෙත් තියෙන වෙහෙස, පිනෙත් තියෙන වෙහෙස හැම තැනම දකින්න ඕනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
පුණ්‍ය විජේසුන්දර පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න දැන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම භාවනාව කොහොම හරි සක්මන සහ පරයන්කය සහ බණක් ඇසීම දිනපතාම කරන්න ගොඩාක් උත්සාහ දරනවා. ඒ උත්සාහය සාර්ථකයි. සිත තැම්පත් වීම හොඳින් වෙනවා. ඒ වගේම මට ජීවිතේ කලකට පෙර අත්දකපු වේදනාවල් වල ගත්ත අත්දැකීමකින් මම දැන් මගේ සිතුවිලි බලනවා. මොකද මට වේදනාවල් ඇති වෙලා ඒවැ සමුදේ මම ඉතාම හොඳින් අල්ලගෙන ඊට පස්සේ ඒකේ නිරෝධය මම යටි හිතේ කොයි හරි වෙනම තැනකින් හිතුවා මට නිරෝධය අල්ලන්න බෑනි කියලා. ටිකක් වෙලා යනකොට මට ආ නිරෝධය මෙතන නැතුණා, අත නැතුණා හොතම මෙතන නැතුණේ කියලා අනුමාන ඥානයක් වගේ දෙයකින් මට නිරෝධයක් අල්ලගන්න පුළුවන් වුණා කියලා දැනුණා. ඉතින් දැන් මම උත්සාහ කරනවා එදිනෙදා ජීවිතේ වැඩ කරනකොට එන සිටිවිලි වල පටන් ගන්න අල්ලගන්න මට දැනෙනවා ඒක පුළුවන් කියලා. නමුත් ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ සිතුවිල්ල නැතිලා යන එක කොයිලේද මේ නැතුනේ කියන එක හිතාගන්න අමාරුයි. ළඟ නිදහසේ ඉඳලා ඊට පස්සේ තවත් සිතුවිල්ල කාහව තමයි දැනෙන්නේ. ආමගේ සිත පිට ගියා. ඒ භාවනා කරනකොට උනත් පිට යන සිත ගිහින් ආවට පස්සේ මම ගන්නවා මගේ හුස්මට හරි මම ඇඟේ දැනෙන තැනකට හරි ගත්තහම මම දන්නවා මම නැවතාව කියලා. ඉතින් මගේ අතිහිත උත්සාහ කරනවා වගේ දැනෙනවා මම මේ නිරෝධයක් හොයන්න යනවනේ කියලා. නමුත් මට එහි වෙලාවට හිතෙනවා මේක එක ක්ෂණයෙන් වෙන හින්දායි මට අල්ලගන්න බැරි කියලා. නමුත් මම මේක කරගෙනත් යනවා. ජීවිතේ ගොඩාක් එදිනෙදා ජීවිතයට ඉඳගෙන ඉන්න වෙලාවට අමතරව දාන්න උත්සාහ කරන්න පුළුවන් කමක් වැඩ කරන වෙලාවේදී මේක ධර්මයේ ඉන්න පුළුවන් වෙලාවක් වගේ දැනීමක් හිතට දැනෙනවා. දැන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඔය නිරෝධය කියන එක හිතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ගන්න ගියා නම් ඒක නිරෝධයක් නෙවෙයි.
එහමයි ස්වාමීන්
වහන්සේ. ඒකේ ටැක්ටික් එකට කියන්න තියෙන හිතවිලි පටන් ගන්න තැන අපිට කියන්න පුළුවන් ආනාපාන නිරෝධය කියලා. ඊට පස්සේ හිතවිලි ඉවර වෙන තැන හිතවිලි නිරෝධය. ඉතින් එනිසා නිකන් සාමාන්‍ය යොමු කරවන්නේ ඔය හිතවිලි වලින් හරි වේදනා වලින් හරි ශබ්ද වලින් හරි බාධා වෙනවා නම් ඒක ඉවර වෙන තැන බලන්න කියලා. ඒ ඉවර වෙන තැන බලනවද පේනවද? ඒක ක්‍රමානුකූලව සිදුවෙනද? ඒක අහම්බයක්ද? එහෙම නැත්නම් ඒක දැකීම ඒක මහ කාලකන්ණි දෙයක් නේ. දකින්නේ දෙයක් විනාශ වෙලා යනවා දකින්නේ. ඒ දැකීම මංගලයක්ද අවමංගල්‍යයක්ද කියලා බැලුවොත් ඔය බුදුජානක තුමෝ දේශනා කරපු ඒ අවමංගල්‍ය තුල තමයි මංගල්‍ය තියෙන්නේ. මරණය තුල තමයි අමරණීය தත්වේ තියෙන්නේ. ඒකයි ඔය කියවන තතනන්නේ. ඔయిత වැඩිය ඉතින් ඔය කියාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒක අපිට තේරෙනවා එහෙම දේක නිමාව දකින්නකොට, ක්ෂය වෙනවා දකින්නකොට, වැය වෙනවා දකින්නකොට ඒක ඊශ්වරයාගේ අහ ලැබුණා වගේ. හරියට කවුරුත් බලා ඉන්නේ කෙල වෙනකන් අපිට කියලා මේ ත්‍රිවිලර් වල ගහලා තියෙන්නේ. ඒ වගේ තමයි අපේ. ඒක මුළු ජීවිතේ පුරාම පැතිරලා යනවා. පැතිරලා ගියාට පස්සේ තේරෙනවා මේ අලුතෙන් වෙන්න දෙයක් නැහැ. මොකද එහෙම දෙයකට හිත ලෑස්ති. ඒ ලෑස්ති හිතට මේ විනාශ වුණයි කියලා හෝ හටගත්තයි කියලා හෝ වෙනසක් නැහැ. ඉතින් එතකොට මනුස්ස ලීලාව නැති. ඒක නිසා අමනුස්ස හිතක්. ඒ නිසා ඒක ගන්න උත්සාහ කරනවා තමයි මුලදී. motivation එකක් තියෙනවා ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා. නමුත් ඒක තිබුණු පළියට අපිට choice එකක් නැහැ. අපිට තියෙන්නේ භවනා කරනකොට මෙන්න හට ගන්න, මෙන්න ඉවර වෙනවා. මෙන්න හට ගන්න, මේක ඉවර වෙනවා. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දෙයක් තමයි අරමුණත් අරමුණ හට ගැනීමත් කියන දෙක දැකපු කෙනා විතරයි Nirodhe දකින්න සුදුස්සා. එයාට කරන්න තියෙන්නේ ඒ Nirodhe කියන්නේ කාලකන්නිකමක්වත් විනාශයක්වත් උච්ඡේද දෘෂ්ටියවත් නාස්තිකවාදයක්වත් නෙවෙයි. හිත දකින්න කැමති නැති එක අන්න ඒකට සූදානම් ශරීරයෙන් යන්නේ. නමුත් ඒක වැඩි කරන්න හෝ ඒක මගේ කියා ගන්න බෑ. ඉතින් ඒ නිසා ওই ක්‍රමේ හරි කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි ඉතින් ටිකක් කල් කරන්න වෙනවා පට්ටල වෙනකට්. නැත්තම් සීසන් කරගන්න. ඒ නැත්තම් වශී කරගන්න. ඒක ඉතින් එච්චර වියදම් යන වැඩක් නෙවෙයි. ඒකනිකාර එකම දේ නැවත නැවත කිරීම හරහා කරන දෙයයි කර මැචියුරිටි එක තමයි අවශ්‍ය කරන්නේ.
මේ
මේ සුන්දර කියන්නේ මේ ඉලු පිටිය කට්ටියද?
ඕ නෑ සල්නස කලගෙඩි හේනේ ගම්පහ.
හරි හරි.
එහෙමයි සල්නස තිරන් සර්ණයි.
නැයි
තිරන් සර්ණයි.
කාල වේලා තිබුණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්නට.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුපත්විත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
අමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්තේ
සෝපත්වෙත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සෝපත්වෙත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සුපත්ත්‍වා 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 උපාලිත පිං මට වස්ථාන කෙරුවට මම හිතනවා කරදරයක් නැතුව ආපහු කැන්ඩාවට යන්න ඇති කියලා එදා.
එහෙමයි අපේ ආන්දරම බොහොම පරිස්සමෙන් ආපහු උපවාසයෙන් මොපින් මට මේ අවස්ථාව හදලා දුන්නා.
ගුවන් සරණයි
ගුවන් සරණ ස්වාමීන් වහන්සේ
දේ මාත්‍යා තිරුවන් සරණයි. උදේ මාත්‍යාට බොහොම පිං.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හරි උදේ මාත්‍යා. හරි.
හොඳයි ස්වාමීන් වහන්සේ. උපාලි තමපුසර ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ වන ධර්ම දේශනාව සිද්ධ කර දෙස බුවාන්සේගේ දෙපානම කාරුණිකව ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේකස්ස සික්කමානස්ස උජුමග්ගානුසාරිනෝ කයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තරා තතෝ අඤ්ඤා විමුත්තස්ස ඥානං වේ හෝති තාදීනෝ අකුප්පා මේ විමුක්තිති භව සංයෝජනක්ඛයා සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ සන්තෝ සම්නිපදේ රතෝ ධාරේති අන්තිමං දේහං චෙත්වාමාරං සවාහිනින්ති.
සාදු සාදු සාදු.
ඉන්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, සාමාන්‍යයෙන් මරණය කියන එක ගැන අපිට ඇහුනහම, අපි ඇහුවහම මේක නිකන් අපිට යම්කිසි මේ පැවැත්මේ අවසානයක්, අවිනිශ්චිත භාවයක්, මේ වගේ දෙයක් පෙන්නුම් කරනවා. එතකොට මේ මම ගොඩනගාගත්ත දේවල් ටික, මම එකතු කරගත්ත දේවල් ටික අවසන් වුණා, අතහැරලා දාලා යන්න වුණා කියන වගේ අදහසක් මේ තුල තියෙනවා. ඒ අදහස නිසාමද කොහෙදෝ එක්තරා විදිහක අපි මේ මරණය කියන සංකල්පය, එහෙම නැත්නම් මේ මරණය කියන කඩයිම, මේකට බොහෝ විට බියක් දනවනවා. මේකෙන් බේරිලා යන්න උත්සාහ කරනවා. මේම දෙයක් මේ ලෝකේ අනිත් මිනිස්සුන්ට ආවත් මට නොවේවි කියන අපේක්ෂාවෙන් තමයි අපි කල් ගෙවන්නේ. එතකොට මෙන්න මේ විදිහේ මේ මරණයට ඇති බියක් වගේ දෙයක් අපි කාකා තුලත් තියෙනවා. ඒ බිය වුණාට මොකද, කවදා හරි දවසක ඔය අත්දැකීම හරහා යන්නත් අපි කාට කාටත් සිද්ධ වෙනවා. එතකොට මේ මරණෙන් අපි තමු මේ වැඩේ අහවරණම්, මේ ප්‍රශ්නේ අහවරණම්, නැත්නම් මේ පැවැත්ම අහවරණම්, එහෙමනම් මේ ගත කරන ජීවිතේ මේ සතුටින් සැපෙන් තමුන් කැමති දේවල් හොයමින් කල් ගත කළා, යම් කිසි විදියක ඒ ලැබිලා තියෙන කාලය, ලැබිලා තියෙන කෙටි කාලය උපරිමෙන් ප්‍රයෝජනෙට ගන්න, උපරිමෙන් විඳින්න පුළුවන් වෙයි. නමුත් ගොඩක් වෙලාවට මේ දහමට අනුව එහෙම අවසානයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට නැවතත් මේකේ මේ උපතක් පිළිබඳ කතා කරනවා. උපත මරණය අතර හුවමාරුවක් පිළිබඳ කතා කරනවා. ඉතින් මේ විදිහේ සංකල්පයක් තමයි භාග්‍යතුන් වහන්සේ අපිට ගෙනහැර දක්වන්නේ. මේක නිකන් අන්තිම වගේ, ඉවරයි වගේ, අවසානය වගේ පෙනුනට මේක අවසානයම නෙමේ. ඒ වෙනුවට තවත් මොකද්දෝ අලුත් දවසකට අවදි වුණා වගේ කොහෙ හරි අවදි වීමක් මේ තුල තියෙනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරනකොට අර ලෝක සම්මත අපිටම ඔය විද්‍යාවෙන් ඒ විවිධ දේවල් වලින්, ඒ වගේ දේවල් වලින් අන්න මේ මතවාදයක්, මේ විදිය දෙයක් පිළිගන්න සූදානම් නැහැ. ඒ කට්ටිය කියනවා නෑ මෙතනින් ඉවරයි, මේක මේ එහෙම පැවැත්මක් නැහැ, මේ ශරීරේ ක්‍රියාකාරීත්වය අහවර වුණාම එතනින් ඒ වැඩේ අහවරයි කියන වගේ අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට ඔය කාලියුන්ගෙන් එක්තරා වෙලාවක කෙනෙක් අහනවා, මේ මරණය කියන්නේ මෙතනින් මේ වැඩේ ඉවරද කියලා. එතකොට යුන් කියන්නේ මොකද්ද? යුන් කියනවා මේක මේ ඔය හිතන තරම් සරල නෑ ඔය වැඩේ. ඔය හිතන තරම් සරල විදිහට කියන්න කරන්න බෑ. මොකද හේතුව මේ මනස ගැන අධ්‍යයනය කරනකොට, මේ විමසනකොට තේරෙනවා මෙන්න මේ භෞතික ශරීරයෙන් පිට පැවැත්මක් මේකට තියෙන බව කියලා මේ තැනැත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මේ මෙතන අවිනිශ්චිතයි, මේකෙන් මෙතන අහවර වෙනවා කියලා කියන්න තරම්, එහෙම විශ්වාසයෙන් කියන්න තරම් හැකියාවක් නෑ කියන එක සඳහන් කරනවා. හරියට නිකන් අර මේ පායාසී රාජාඥා වගේ තමයි. ඔය විද්‍යාඥින්ගේ ආදිපුරුෂයනේ, එයා ඉඳලා තියෙන්නේ ඔය කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ ඒ අවදී. එතකොට එයාත් මොකද කළ තියෙන්නේ? එයාත් මේ විදිහට මේ විද්‍යාඥින් වගේ පරිස්සම් කරලා බලලා තියෙනවා. මොනවා හරි එකෙක් හම්බුනාම ඌ හැලියක දාලා පියන වහලා රත් කරලා අන්න මැරෙන වෙලාව වගේ එනකොට හැලිය අරලා බලනවලු මොකෙක් හරි ආත්මයක්වත් පිට වෙලා යනවද කියලා. ඊට පස්සේ මැරෙන කලින් බරයි, මලාට පස්සේ බරයි කියලා බලනවලු ආත්මේ බර අඩු වෙලාද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මේ දත් ඔය වගේ පරීක්ෂා කරලා තියෙනවා. අදත් ඔය වගේ පරීක්ෂා කරනවා. නමුත් මේ සැක සංකා හරියට දුර වෙන්නේ නැහැ. කෙසේ නමුත් මෙන්න මේ සංකල්පමය මරණයක් එහෙම නැත්නම් මේ ජීවිතේ කෙලවර වීමක් මෙහෙම දෙයක් අපි සාකච්ඡා කළාට දැක්කට ඒක නිවැරදි අවසානයක් නෙමෙයි. මේ වෙනුවට මේ පැවැත්ම දිගට දිගට පවතිනවා. ඒකත් සමහර විට මේ ඉන්නේ අපායේ බ්‍රේක් එකක වෙන්න පුළුවන්. අපායේ බ්‍රේක් එකක් මේ තියෙන්නේ. ආයේ බෙල් එකක් වදිනවා තව ටිකකින්. එතකොට ඒ විදිහේ දිගට දිගට පැවැත්මක් නම් මේ ලැබිලා තියෙන්නේ අපායේ බ්‍රේක් එකක් නම් ඔන්න භාග්‍යතුන් වහන්සේ අපිට ආරාධනා කරනවා අන්න නියම අවසානයක් සඳහා. ඒ කියන්නේ අර නියම මරණයක් සඳහා කියලා කිව්වත් ඒකත් නරක නෑ. නියම මරණයක් සඳහා ආරාධනා කරනවා. ඒ නියම මරණය අත්දැකපු කෙනෙක් අන්න නැවතත් මේ ක්‍රියාවලියට අසු වෙන්නේ නෑ කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. අර විදිහට ලෝක සම්මත මරණය නෙමෙයි. ඔය කවුරු කවුරුත් මැරෙන මරණය නෙමෙයි. ඒ වෙනුවට මේ පැවැත්මේ මේ භවයේ කෙලවර කිරීමක්. මේ භවය කෙලවර කරොත් හරියටම නැවතුණා. හරියටම නැවතුණා. ඒ නවතිනකොට අන්න අර නියම මරණය අත්දැක්කා වගේ. අන්න ඒ විදිහේ අදහසක් අපිට මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාවට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ නියම මරණය අත්දැකීම පිළිබඳ අවස්ථා තුනක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන අවස්ථා තුන ඉන්ද්‍රියෝ තුනකි කියලා තමයි ගෙනහැර දක්වන්නේ. මේකට දැස ගැනීමක් කරන්නේ මේ විදිහට. මහණෙනි, මේ ඉන්ද්‍රියන් තුනක් තියෙනවා. එතකොට ඉන්ද්‍රිය කිව්වහම මේ එක එක අවස්ථාවල විවිධ දේවල් පෙන්නවා. සමහර විට මේ බාහිර ශරීර ඉන්ද්‍රිය ගැනත් අපි අහලා තියෙනවානේ, මේ ඇස, කන, නාසය ඉන්ද්‍රිය හයක් ගැන කියන්නේ. එතකොට එක විදිහක් තමයි එහෙම මේ ඉන්ද්‍රිය හයක් විදිහට පෙන්නවා. ඊළඟට ඔය දහමක් වඩ아가ගෙන යනකොට දැන් අපි ගිය සතියේ මං හිතන්නේ මේක මතක් කරගත්තා. මේ ප්‍රතිපදාවට අනුව අලුත් ඉන්ද්‍රිය ටිකක් ගැන කතා කරනවා. අර සද්දා, සීල, සති, සමාධි, ප්‍රඥා කියලා මේ විදිහට ඉන්ද්‍රිය පහක් ගැන කතා කරනවා. එතකොට ඒ පහ අර ඇඟේ ඉන්ද්‍රිය වලින් ඇහෙන් පේන රූප වලට වැඩිය සියුම් වූ විනිවිද යන ඇහක් පහළ වෙනවා. මොකක් නිසාද? අර ප්‍රතිපදාවේ ඉන්ද්‍රියන් තුලින්, ප්‍රතිපදාවේ වඩන ඉන්ද්‍රිය තුලින් මොකද වෙන්නේ? අර මාංශ ඇසට, මාංශ චක්කු වලට වඩා සියුම් විනිවිද යන ඊට වැඩිය බොහෝ වපසරියක් ඇති ඇහක් පහළ වෙනවා. එතකොට ඒවත් ඉන්ද්‍රිය විදිහට තමයි හඳුන්වන්නේ. මේත් කරන පුහුණුව නිසා වැඩෙන ෆැකල්ටිස් විදිහට එතනත් ඉන්ද්‍රිය. දැන් මෙතනත් ඉන්ද්‍රිය. මෙතන ඉන්ද්‍රිය කියන්නේ කි මොකද්ද? තුනකි. මෙතන ඉන්ද්‍රිය තුනක් තියෙනවා මහණෙනි කියලා හඳුන්වලා දීලා මේ කියන්නේ මොන ඉන්ද්‍රියද? මේ ඉන්ද්‍රිය නිසා අන්න ප්‍රතිපදාව අහවර වෙන කතාවක් තමයි මෙතන තියෙන්නේ. මේ ඉන්ද්‍රිය අත්දැක්කොත් අන්න වැඩේ ඉවරයි. භවය කෙලවර වුණා. ඇත්තම නියම මරණයක් ලං කරගත්තා. නියම මරණයක් ලං කරගත්තා. ඉතින් මේ විදිහේ ඉන්ද්‍රිය තුනක් ගෙනහැර දක්වන බුදුරජාණන් වහන්සේ මහණෙනි ඉන්ද්‍රියන් තුනේකි කියලා ඔන්න ප්‍රකාශ කරනවා. මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි විදිහට මේ යම් නම් තුනකින් මේ ඉන්ද්‍රිය තුන හඳුන්වනවා. පළවෙනියට හඳුන්වන ඉන්ද්‍රිය තමයි මොකද්ද කියනවා? අනඤ්ඤාත ඤස්සාමීති ඉන්ද්‍රියන්. ටිකක් ඇහුවාම නිකන් බර වැඩි වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. මට නිකන් කියව ගන්න අමාරුයි වගේ කියලා හිතලා තියුණා මේක දිහා බැලුවාම. ඉතින් ඔහොම තමයි. නමුත් මේ වචනේ අර්ථය තේරුම් ගත්තාම එච්චර ලොකු දෙයක් නෑ. එතන මොකද්ද කියන්නේ? වචන දෙකක එකතුවක් තියෙන්නේ මේ. අනඤ්ඤාත ඤස්සාමි. අනඤ්ඤාත කියන්නේ මොකද්ද? නොදන්න තැන, නොදන්නවා. ඈ, නොදන්න කෙනෙක්, නොදන්න තැනැත්තෙක්, නොදන්නවා. ඤස්සාමීති දැනගනි. නොදැන ඉඳලා දැනගන්නවා. කියන එක තමයි පළවෙනි ඉන්ද්‍රිය විදියට පෙන්වන්නේ. ඊට පස්සේ දෙවෙනි ඉන්ද්‍රිය විදියට පෙන්නනවා අඤ්ඤා. අඤ්ඤා කියන ඉන්ද්‍රියක් පෙන්වුම් කරනවා. ඊට පස්සේ තුන්වෙනි ඉන්ද්‍රිය විදියට පෙන්වන්නේ මොකද්ද? අඤ්ඤාතාවි කියලා තුන්වෙනි ඉන්ද්‍රියක් පෙන්වනවා. එතකොට අඤ්ඤා කියන එකට මේ මාර්ගස්ත කියන අදහස තමයි තියෙන්නේ. රහත් මාර්ගයට වැටෙනවා. අඤ්ඤාතාවි කියන්නේ රහත් ඵලයට වැටෙනවා කියන වගේ අදහසකින් මෙන්න මේ විදිහේ තුනක් කොටස් තුනක් විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා. අපි තව පොඩ්ඩක් ඕක පැහැදිලි කරගමු. කෙසේ නමුත් මෙන්න මේ විදිහේ ඉන්ද්‍රිය තුනකි කියලා කියනවා. මෙහෙම කියලා කියනවා, මෙහෙම ඉන්ද්‍රිය තුනක් යම් කිසි කෙනෙක්ට ඇති වුණාද, අන්න ඒකෙනා මේ ප්‍රශ්නේ නැත්තම් මේ භවය කෙලවර කරා. එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ විසඳුණා. මේ ගමන නැවතුණා කියන වගේ අදහසකින් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඒතකොට එහෙම කියලා මේ කියපු කතාව තව ටිකක් පැහැදිලි කරන අර්ථෙන් යම් කිසි ගාතාවක් මේ ස්වාමීන් වහන්සේලා පිරිසට දේශනා කරනවා. අන්නේ දේශනා කරපු ගාතාව තමයි අද අපි මේ ඉදිරියෙන් තියාගත්තේ. එතන මොකද්ද කියන්නේ? සේ කස්ස සික්කමානස්ස උජුමග්ගානු සාරිනෝ කයස්මින් පටමඤ්ඤානං තතෝ අඤ්ඤා අනන්තරා. සේ කස්ස සික්කමානස්ස, මේ විදිහට පිළිවෙලින් ආර්ය මාර්ගය වඩන්නා වූ උපදවන්නා වූ මේ සේක පුද්ගලයා හට කියලා තමයි සඳහන් කරන්නේ. සේක කියන්නේ කවුද? මේ විදිහට මේ හික්මෙන්නෙක් කියන අදහස. හික්මෙන්නෙක් කියන අදහස මොකේද? හික්මෙන්නේ මේ ප්‍රතිපදාවේ හික්මෙනවා. එයා යම් කිසි පමණකට හික්මීමක් ඇති කර ගන්නවා. දැන් අපි හිතමු අපි මුලින් මේකට බැස ගන්නකොට අපිට හික්මීමක් නැහැ. බණ අහන්නෙත් වෙන කොහෙදෝ මොකක් හරි කර කර තමයි බණ අහන්නේ. හරි? එහෙම හික්මීමක් අපිට නැහැ. නමුත් අපි හිතමු ටික දවසක් යනකොට ඔන්න මේ බණ පදයකට අහුන්කම් දෙනවා කියන අර්ථෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. ඊට පස්සේ අපි හිතමු භාවනාවක් කරන්න ගියත්, ඇවිදින්න වාඩි වෙලා ඉන්න ගියත් විනාඩි 5-10ක්වත් ඒක කරගන්න බෑ. ඒක අතහැරලා ඔන්න ටීවී එකක් ගිහලා දා ගන්නවා, ඒක අතහැරලා YouTube යනවා, ඔය විදිහේ මොකක් හරි එකක් ඔළුවට මතුවෙලා එනවා. මේ වගේ දෙයකට අවධානය යනවා. හැබැයි කමක් නැහැ, නැවත පුරුදු කරනකොට ඔන්න පැය භාගයක් විතර වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාවක්, පැය භාගයක් විතර යම් කිසි විදිහක ඇවිදින්න පුළුවන් හැකියාවක් ඔන්න විදිහ එකක් මතුවෙලා එනවා කියලා අපි දන්නවනේ. එතකොට එන්නේ විදිහට මේ මතුවෙන හැකියාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ සේක පුද්ගලයා කියලා හඳුන්වන්නේ මේ තැනත්තා යම් කිසි විදිහක මේ සෝවාන් වුණ කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ යම් පමණකට මේ හික්මීම මෙයා හදාගෙන තියෙනවා. එතකොට මෙන්න මෙයා තමයි මෙන්න මේ පළවෙනි ඉන්ද්‍රිය සහිත පුද්ගලයා. මොකද්ද මේ පළවෙනි ඉන්ද්‍රිය සහිත පුද්ගලයා? අනඤ්ඤාත ඤස්සාමි. නොදැන ඉඳලා දැනගත්තා. එයාට මේ වැඩේ හොඳටම ස්ථීරව දකින්න ලැබුණා. එයා මෙච්චර කාලයක් අර අන්ධ භාවයෙන් ඉඳියේ ඇසුළු මොහොතකට හරි ඔන්න ඇස් දෙක ඇරුණා. ඇරුණාම යථාර්ථය සුළු මොහොතකට දැක දැනගත්තා කියන අදහසින් තමයි මේ පුද්ගලයා ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පළවෙනි ඉන්ද්‍රිය සහිත පුද්ගලයෙක් ගැන මේ කියන්නේ. අර විදියට හික්මීමක් ටික ටික ඇති කරගෙන ගිහිල්ලා ඒ හික්මීම තුළින් යම් කිසි දෙයක් මෙයා විනිවිද දකින්න යම් පමණකට. ඒ දැකීම තුළ අන්න මෙයා තුළ ඉන්ද්‍රියක් පහළ වෙනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන ගෙන හැර දක්වන්නේ. මෙයා මෙච්චර කාලයක් නොදැන ඉඳියේ අන්ධකාරයේ ඉඳියේ ඇස් වැහිලා ඉඳියේ. ඔන්න නමුත් දැන් ඇස් දෙක යම් පමණකට විවර වුණා, විවෘත වුණා කියන අදහස තමයි අන්න ගෙන හැර දක්වන්නේ. අනඤ්ඤාත ඤස්සාමි, මේ විදිහට නොදැන ඉඳලා දැනගත්ත පුද්ගලයෙක්. එතකොට එයා ගැන තමයි මේ කියන්නේ, පළවෙනි ඉන්ද්‍රිය සහිත පුද්ගලයෙක් ගැන. සෙක්කස සික්කමානස උජුමග්ගානු සාරිනෝ, මේ විදිහට මේ ආර්ය මාර්ගය වඩන්නා වූ ඍජුව මේ මගට පිළිපන්නා වූ මේ සුත්සේක පුද්ගලයා හට. කයස්මින් පටමඤ්ඤානං තතෝ අඤ්ඤා අනන්තරා. අන්න පළමු කොට මේ යම් කිසි විදියක ෂයවීම පිළිබඳ, එහෙම නැත්නම් අර මාර්ගස්ත කියලා කියන්නේ මේ යම් කිසි විදියක මේ සියල්ල විනිවිද දකිනවා. හරි, කයස්මින් පටමඤ්ඤානං. එතකොට ඔන්න පළමු කොට මේ මේ සියල්ල ෂය වීම පිළිබඳ, මේ සියල්ල ඉක්මෝල යාම පිළිබඳ නුවණ උපදිනවා. ඔය කියන්නේ මොකක් ගැනද? ඔය කියන්නේ අන්න අඤ්ඤා කියලා දෙවෙනි ඉන්ද්‍රිය විදියට ඉදිරිපත් කරේ. දෙවෙනි ඉන්ද්‍රිය විදියට ඉදිරිපත් කරේ ඒක. එතකොට අර විදියට මේ සියල්ල විනිවිද යනවා මේ හිත. ගියහම අන්න මොකද වෙන්නේ? එයා අර විදියට දෙවෙනි ඉන්ද්‍රියත් සහිත කෙනෙක් බවට පත් වෙනවා, අඤ්ඤා. එතකොට කයස්මින් පටමඤ්ඤාන, ඒක තමයි මේ කියන්නේ. පළමුව මේ ෂය කිරීම පිළිබඳ ඥානයක් පහළ වෙනවා. තතෝ අඤ්ඤා අනන්තර. ඒට අනතුරුවම, එයට ඉක්බීතිවම අන්න අර අඤ්ඤාතාවි කියන රහත් මග, රහත් ඵල, හරි මාර්ගස්ත ඵලස්ත කියන්නේ දෙවෙනුව අන්න ඵලයට බැස ගන්නවා මෙයා. ඒක තමයි මේ කියන්නේ තතෝ අඤ්ඤා, තතෝ අඤ්ඤා අනන්තර. ඊට පස්සේ කියනවා දැන් ඔන්න මේක තව ටිකක් පැහැදිලි කරනවා. තතෝ අඤ්ඤා විමුක්තස්සි විමුක්තස ඥානං වේ හෝති තාදීනෝ. යමෙක් මෙන්න මේ විදියට අර පළමුකී අඤ්ඤා නැමැති විමුක්තිය ලබා ගත්තද ඥානං වේ හෝති තාදීනෝ, ඒ නුවණැත්තට අන්න ඊට පසුවම තවත් ඥානයක් උපදිනවා. මොකද්ද? අන්න අර දෙවනිකී මාර්ගස්ත පලස්ත, ඒක අර මුල්කී අවස්ථාවෙන් නැගී හිටියට පස්සේ තමයි මේක මෙයාට තේරෙන්නේ. මොකද්ද කියනවා? අකුප්පා මේ විමුක්තිති භව සංයෝජනක්, මාගේ මේ විමුක්තිය අකෝප්‍ය වෙනවා. අර විදියට ආපහු ලෝකේ මතුවෙලා ආවට, ලෝකෙට බැසගත්තට මගේ හිත තවදුරටත් කුප්ප වෙන්නේ නැහැ. කුප්පයෝ කියලා කියන්නේ කුප්ප වෙන්නේ නැහැ. මේ හිතේ තියෙන්නේ ওই කුප්ප ගතියක් තමයි තියෙන්නේ. ඕන එකකට කුප්ප තමයි. එතකොට මේ අකුප්පා අන්න අර විදිහේ අර විනිවිද දැක්කා. විනිවිද දැක්ක එකෙන් නැගී හිටියා. නැගී හිටියාම ආපහු සාමාන්‍ය මේ ලෝකෙට ආවට මොකද? තවදුරටත් මගේ හිත මේකෙන් කිපෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ කියන විශ්වාසය මෙතන ඇත්තට දිනු වෙනවා. ඔන්න ඕක තමයි අඤ්ඤාතාවි කියලා කියන්නේ. අර මේ තහවුරු වෙනවා මේ වැඩේ හරි කියලා. ඒ තහවුරු වීම තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ තහවුරු වීමත් එක්ක අන්න මේ ඉන්ද්‍රිය තුනම සහිත පුද්ගලයෙක් බවට මේ තැනැත්තාපත් වෙනවා. අන්න භව සංයෝජනක් යා මේ භව සංයෝජන ෂය කළ මේ තැනැත්තෙක්. ඊට පස්සේ කියනවා සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ සන්තෝ සන්ති පදේ රතෝ ධාරේති අන්තිමං දේහං චෙත්වා මාරං සවාහිනි. සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ, අන්න මේ ත්‍රිවිධ ඉන්ද්‍රියන් සම්පූර්ණ වූ මේ තැනැත්තා සන්තෝ සන්ති පදේ රතෝ, ශාන්ත වූ නිවනේ ඇලුනා වූ මේ තැනැත්තා ධාරේහි අන්තිමං දේහං. ඔන්න ඇත්තටම අන්තිම දේහය පශ්චිම දේහ ධර්මින් තමයි මේ ඉන්නේ. මෙතනින් එහාට තවදුරටත් දේහයක් නැහැ. ධාරේහි අන්තිමං දේහං. ඔය භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා අර පරණ යාළුවෙක්, පරණ යාළුවෙක් කවුද එන්නේ නම මතක් වෙන්නේ, අර ජෝතිපාල මානවකයා වෙලා ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේගේ දවස්වල යාළුවෙක් විදියට ඉඳපු ගටිකාර, අන්න ගටිකාර, ගටිකාර බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා කතා බහ කළා. අන්න කියනවා භාග්‍යතුන් වහන්සේ, අපි දෙන්න ඒ දවස්වල හොඳ යාළුවෝ, අපි දෙන්න එකම ගමේ කට්ටිය තමයි කියලා. ඔන්නෝම කිව්වහම භාග්‍යතුන් වහන්සේත් ඒක අනුමත කරනවා. මේ තමුන්ට කල්යාණ මිත්‍රෙක් වුණු මේ තැනැත්තාගේ ප්‍රකාශය අනුමත කරනවා. අනුමත කරාට පස්සේ අන්නේ ගාථාක් කීපේ ඉවර වෙන්නේ මොකද්ද? කොහොමද ඉවර වෙන්නේ? මෙන්න මේ අන්තිම දේහය දරන මේ නාගයෝ දෙන්නගේ, එහෙම නැත්නම් මේ උත්තමයන් දෙන්නගේ මෙලෙස සාකච්ඡාවක් විය. අරයත් අන්තිම දේහය, භාග්‍යතුන් වහන්සේත් අන්තිම දේහය. එහෙම නැත්නම් ඔය පුන්නමන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ නිකන් දන්නේ නැහැ වගේ ප්‍රශ්න වගේක් අහනවා. මේ පුන්නමන්තානි පුත්ත ස්වාමීන් වහන්සේගේ දේශනාවේ අලංකාරය අහන අදහසින්ම හරි අලංකාරයට දේශනා කරනවා කියලා අහන අදහසින්ම ගිහිල්ලා අහනවා. ඉතින් අහලා අහලා අන්තිමට තේරුම් ගන්නවා මෙයාත් නිකන් ලේසි පාසු කෙනෙක් නෙමෙයි වගේ මේ ප්‍රශ්න අහන කෙනා. කවුද ඔබ කියලා ඇහුවාම කියනවා මම සාරිපුත්ත. එතකොට කියනවා මේ භාග්‍යතුන් වහන්සේ වගේ ගුණ සහිත මේ ශ්‍රාවකෙක් එක්කනේ මම කතා කරලා තියෙන්නේ. මේ දන්නව නම් මට මේ කියපු ගබනේ වැටහෙන්නෙත් නෑ කියලා කියනවා. මේ වගේ කෙනෙක් එක්ක මම කතා කරන්න කියලා දන්නව නම් මට මේ බණ වැටහෙන්නෙත් නෑ කියලා පුන්නමන්තානි බුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා. මේ සාරිපුත්ත ආමඳුරට බණ කියලා ඉවරලා මේ කියන්නේ. එහෙම කිව්වහමත් ඒ සූත්‍ර දේශනාවත් අවසන් වෙන්නේ මොකක් කියලාද? මෙන්න මේ අන්තිම දේහ දරන නාගයෝ දෙන්නෙක්ගේ සාකච්ඡාවක්. නාගයෝ කියන්නේ ඇත්තු කියන අදහසින් ගන්න පුළුවන්. මේ දල ඇත්තු දෙන්නෙක්ගේ සාකච්ඡාවක් මෙසේ පැවතුණා කියලා සඳහන් කරනවා. මේ අන්තිම දේහය ඕන ඇත්තටම අන්තිම දේහය දරන්නේ බවට මේ තැනැත්තාපත් වෙනවා. මොකක් නිසාද? අන්න සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ සන්තෝ සන්ති පදේ රතෝ. මෙන්න මේ විදිහේ ත්‍රිවිධ ඉන්ද්‍රියන්ගෙන් සම්පූර්ණ වූ මේ තැනැත්තා ශාන්ත වූ නිවනේ ඇලුනා වූ මේ තැනැත්තා ධාරේහි අන්තිමං දේහං. මේ පශ්චිම දේහය දරන්නේ මේ අන්තිම දේහය දරන්නේ චෙත්තාමාරං සවාහිනින්ති. මේ සේනා සහිත මරුවා දිනා. ඔන්න විදිහට ගෙන හැර දක්වනවා. එතකොට මෙන්න මේ ගාථා කිහිපේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අද දවසේ මේ ඉන්ද්‍රිය තුන පැහැදිලි කිරීම සඳහා යොදාගන්නේ. එතකොට ටිකක් සංකීර්ණයි කියලා කෙනෙක් හිතෙන්නත් පුළුවන්. නමුත් සරලව අපි අරගත්තොත් ඔය කියන තරම්ම අමාරු නෑ ඔය කතන්දරේ. අර විදිහට මේ අන්ධ භාවයේ ඉඳලා අන්න ඉස්සෙල්ලාම යන්තම් මේ ඇස් පෙනුනහම මොකද වෙන්නේ? අන්න මේ යථාස භාවය දැක ගන්නවා. යම් පමණකට හරි දැක ගන්නවා. ආපව අන්ධකාරයේ රජ වෙන බව හැබෑව. හැබැයි මෙතනත්ත දන් දන්නවා මේකේ මේ යථාස භාවය මේ වගේ කියන එක. අන්න අනඤ්ඤාත ඤස්සාමි. මේ නොදැන ඉඳලා දැනගත් පුද්ගලයෙක් මේ. එහෙම කියලා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අන්න යම් කිසි විදියක අපි හිතමු ඒ ප්‍රතිපදාවම අර සික්කමානස මෙන්නෙක් විදියට එකෙන්නෙක් විදියට තව ටිකක් කරගෙන යනකොට දවසක මෙයා අර මාර්ගස්ත පලස්ත. මේ කියන්නේ යම් කිසි අත්දැකීමකට බැස ගන්නවා. අපි හිතමු මේ සියල්ල විනිවිද මේ හිත බැස ගන්නවා. එහෙම නැත්නම් මේ මනස ඉක්මෝල යනවා. මේ ස්පර්ශ ඉක්මෝල යනවා. එහෙම ගිහාම ඒ ගිහිල්ලා ඒ අවස්ථාවේ යම් වෙලාවක් ගත කරනවා වෙන්න පුළුවන්. ඒ ගත කළාපව නැගී හිටිනවනේ මේ හිත. ආපව මේ දේවල් වලට බැස ගන්නවනේ මේ හිත. ආපව මේ ලෝකයට බැස ගන්නවනේ මේ හිත. එව නැත්නම් ආපව මේ පරයන්කෙන් මේත නැත් අවදි වෙනවනේ. අවදි වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න අවදි වුණාට පස්සේ තමයි අර අඤ්ඤාතාවී කියන එක. අර වෙච්ච වෙනස නිසා මෙයා ලෝකෙක ගනුදෙනු කරන විදිය වෙනස් කියලා යාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ පස්සේ. ඒකනේ අර කියන්නේ මොකද්ද කියන්නේ මේ අකුප්පා මේ විමුතිති. මට මේ මගේ හිත තවදුරටත් මේකෙන් මේ ලෝකයේ දේවල් වලින් කෝප්පේ වෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ කියලා ස්ථිර වුණා. ස්ථිර වුණා. අනේ ස්ථිර වීමත් එක්ක තමයි අර තෙවෙනී ඉන්ද්‍රිය සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ ගං බුදුනාට බුදුවරයෙක් පහළ වුණු බව ලෝකේ දැනගත්තා. මගේ අදහසක්. ඒ දැනගන්නේ කොහොමද? අන්න අර කොණ්ඩඤ්ඤා හාමුදුරන්ට ඒ කියපු දහම තේරුණ අවස්ථාවේ තමයි. ඒ වෙනකන් බුදුවරයෙක් පහළ වෙලා ඉඳලා හැබැයි දන්නේ නැහනේ අපි. ඒ වගේ තමයි අන්න කෙනෙක් මේ විදිහේ රහත් වෙනවා. හැබැයි ඇත්තටම රහත්ද කියලා විශ්වාසෙ දියුණු වෙන්නේ කොහොමද? අන්න ගමට ගියපු දවසට තමයි. කාගේ හරි ගෑනු කෙනෙක්ගේ හෙළුවක් දැකපු දවසට තමයි. පිණ්ඩපාතේ ගියපු වෙලාවක තමයි. කවුරු හරි ඇවිල්ලා බැන්න වෙලාවක තමයි. එහෙම නැත්නම් අර විදියට කුළුමීමේ කනින්න එලෝගන ආපු වෙලාවක තමයි. මගේ තුල මේ විදියට බියක් ඇති වෙනවද මේ මීම එලෝගන එනකොට? මගේ තුල මේ විදියට තරහක් ඇති වෙනවද මේ කෙනා බනිනකොට? මගේ තුල මේ විදියට රාගය ඇවිස්සෙනවද මේ විදියට මේ අංගපසඟ පෙන්නකොට? ඕක තමයි ස්ථිර වෙන ක්‍රමේ. ස්ථිර වෙන ක්‍රමේ අර ගොඩ දෙනෙක් අපි හිතමු රහත් කියලා හිතාගෙන ඉන්නවා. කැලේ ඉන්නේ. හිතනවා දැන් රහත් වෙලා කියලා. කිසිම මගේ හිත කිසිම චංචල වීමකට ලක් වෙන්නේ නැහැ. මේ විදියට මාව ඇවිස්සෙන්නේ නැහැ කියලා ස්ථාවර වෙනවා. රහත් වුණා කියලා හිතාගෙන තමයි ඉන්නේ. නමුත් අපි හිතමු මොකක් හරි අවස්ථාවක පින්දපාත අවස්ථාවක වගේ ගමට එනවා. ගමට අහම තේරෙනවා රහත් බවක් නැහැ කියලා. ඇයි තේරෙන හේතුව? අන්න අර පරණ පුරුදු දේවල් වලට ඇවිස්සෙන ස්වභාවය තාමත් තියෙනවා නම්, ඒක අත්දකිනවා නම් අන්න තේරෙනවා අන්න තාමත් හිතාගෙන ඉන්නේ අර රහත් නැහැ කියලා. අර කැලේක වගේ ඉන්නකොට සමහර වෙලාවට අරමුණු වල මදකම නිසා හිත විවේක වෙලා තියෙන්න පුළුවන්, ඇවිස්සින් නැතුව තියෙන්න පුළුවන්. නමුත් ඒ විවේකය කලබලකාරී පරිසරයක රැකෙනවද කියලා බලන්න ඕනේ. හරි විවේකයක් නම් කැලේ වගේම මාළු මාකට් එකෙත් තියෙන්න බෑ. කැලේදී විතරක් තියෙන විවේකයක් වැඩක් නැහැනේ අපිට. මාළු මාකට් එකේදී නැති විවේකයක් වැඩක් නැහැනේ අපිට. ඒකයි නොවි භාවනා කරන කට්ටියට අපි කියන්නේ මෙහෙ පදිංචි වෙන්න හදනවා. පේනවා එහෙම එපා. දැන් යන්න ඈ යන්න කියලා කියනවා. ඇති දැන් ඔය ඉන්දියා යන්න කියලා කියනවා. ඉතින් හිතනවා අයියෝ ඇයි අප්පා අපි ඔය මෙලෝ ගන්න හදන්නේ. එහෙම හොඳද මං ආන්නේ කියලාත් කියනවා. නෑ ගිහිල්ලා බලන්න ඕනේ. දැන් මේ භාවනා මධ්‍යස්ථානයක රැකගත්ත විවේකේ ගෙදර ගියාමත් රැකෙනවද කියලා. භාවනා මධ්‍යස්ථානයක රැකගත්ත විවේකේ අර ගෙදර මිනිස්සයා ගාවත් රැකෙනවද කියලා බලන්න ඕනේ. නැත්නම් ඒ මිනිහට ආපවර පරණ පුරුදු විදියට බැන අඬ ගන්නවා නම් එතකොට එහෙනම් මොකද්දෝ තියෙනවනේ පරහක්. එතන තමයි කමටහන් හරියටම සුද්ධ වෙන තැන. මොකද මේ කැලේ ගස් නෙමෙයි ඒවට නෙමෙයි ඇවිස්සෙන්නේ. ඒ වෙනුවට අන්න ගෙදර මිනිස්සයා දැක්කාම ඇවිස්සෙනවා. මරාගෙන කන්න හිතෙනවා මේ කව. අය ඔහොම තමයි තියෙන්නේ. ඔහොම තමයි. එතකොට එහෙම වෙනකොට අන්න බලන්න පුළුවන් මගේ මේ ඥාණය අපේ මේ ඥාණය අකෝප්‍යද කියලා බලන්න පුළුවනි. අකෝප්‍ය භවයේ රංගේ හොඳට දැක ගන්න පුළුවන්. අර විදිහේ භාවනා මධ්‍යස්ථානෙක ඉඳලා ගෙදර ගියාම. ඉතින් ඒකනේ වැඩේ. ඉතින් ඒකම තමයි ප්‍රතිපදාව වෙන්නේ. ඒකින්ද අර විදිහට කැලේම භාවනා කරන්න එපා කියලා කියනවා. අර හාමුදුරු කෙනෙක් කැලේටම වෙලා භාවනා කර කර මේ කන්නේත් නැහැ. කන්නේ කියන්නේ පින්ඩපාතේ ගාමට ගිහිල්ලා අර මේ මොනවා හරි ටිකක් අරගෙන ඇවිල්ලා දානේ වළඳලා ආපහු තව ටිකක් අරගෙන ඇවිල්ලා බත් විදිහට විතරක් ඒ බත වේලලා තව මේ තියාගෙන ඉන්නවා. බත වේලලා තියාගෙන ඉන්නේ ඇයි? එතකොට ආපහු යන්න වෙන්නේ කාලෙක ඉන්නේ. දැන් ෆාස්ටිං වලට එහෙමත් ගියාම කට්ටිය සමහර වෙලාවට නිකන් ඔය සතියක් විතර ෆාස්ට් කරන්න පුළුවන් නේ. ඒ පුරුදු කාරෙන්ට පුළුවන්. ඉතින් අර විදිහට ඒ හාමුදුරුවොත් මේක ඔයලා කාලා හොඳට මන ෆාස්ටිං කරගෙන ඉන්නවා. ඊට පස්සේ ආපහු අර වේලපු බත් ටිකක් කාලා ආපහු ෆාස්ටිං. ඉතින් ඔහොමම ඉන්නවා. ඉන්නේ මොකද අර ගමට යන්න තියෙන අකමැත්ත. හරි කරදරයි මේ ගමන. මේ මිනිස්සු අතර ගැවසීම හරි වෙහෙසයි කියන අදහසින්. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා දානේ පිළිගත්තොත් පින්ඩපාතේ ගියොත් එදාට විතරයි. ආයි 12ට පස්සේ ওই දානේ පරිභෝග කරන්න බෑ. පරිභෝග කරොත් ඇවතක් වෙනවා කියලා අන්න පැන උමක් කරනවා. හිත උදේටත් ආවා ගමට ඵලයන් කියලා තමයි කියන්නේ. ඒ මොකද හේතුව? අන්න අර විදියට සැඟවිලා ඉඳපු පමණින් වැඩේ හරියන්නේ නැහැ. ඒ වෙනුවට එළියට බැහැලා බලන්න ඕනේ. අර විදියට භාවනා මධ්‍යස්ථානෙක ඉඳපු පමණින් වැඩේ හරියන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ. අන්න එහෙන් බැලුවාම ඔය කියන විවේකේ රැකිලා තියෙනවා නම් අන්න එහෙනම් වැඩේ හරි. එහෙනම් අපිටත් තේරෙන්න පුළුවන් කලින්ට වැඩි යම් පමණක අකෝප්‍ය ගතියක් මාතුල තියෙනවා කියලා. මේ භාවනා මධ්‍යස්ථානෙක රිට්‍රීට් එකක ලැබපු විවේකය මට යම් පමණකට රැකිලා තියෙනවා කියලා. ඒක හොඳ ජයග්‍රහණයක්නේ. අන්න එන රැකිලා තියෙන බව දැක්කොත් මොකද මෙයාට තේරෙන්නේ? තේරෙනවා අන්න මේ ප්‍රතිපදාව හරි වැඩේ හරි කියලා. අපි තම සම්පූර්ණයෙන් රැකුණා කියලා. අර විදියට අර විනිවිද දැකීම තුලින් මතුවලා එන විවේකය දිගටම රැකිලා තියෙනවා නะ. අන්න මොකද වෙන්නේ? එහෙනම් මෙතනත් තේරුම් ගන්නවා මගේ හිත තවදුරටත් අර කී දේවල් වලින් කෝපය වෙන්නේ නැහැ. අකුප්පා මේ විමුක්තිය. මගේ මේ විමුක්තිය ස්ථිරයි. ආයි මේක සැලෙන්නේ නැහැ. කියන විශ්වාසය මෙතන ඇතර දියුණු වෙනවා. අන්න ඒ විශ්වාසය දියුණු වුණා නම් මොකද වෙන්නේ? සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ සන්තෝ සම්තිපදේ රතෝ. මේ විදිහට මේ ත්‍රිවිධ ඉන්ද්‍රියන්ගෙන් යුක්ත වූ මෙතනත්තා ශාන්ත වූ නිවනේ ඇලුනා වූ මෙතනත්තා ධාරේහි අන්තිමං දේහං. මේ පශ්චිම දේහය තමයි දරන්නේ. මේ අන්තිම දේහය දරන්නේ. සේනා සහිත මාරයා දිනලා. ඇත්තටම මරණයක් මෙතනත්තා ලං කරගත්තා කියන වගේ අදහසක්. ඇත්තටම මේ භවයේ කෙලවර කිරීමක් මෙතනත්තා ඇති කරගත්තා කියන අදහසක් තමයි ඔය මතුවලා එන්නේ. දැන් පහුගිය දවසක අපේ මෙහෙ ඉන්න රියදුරු මහත්තෙක් ඉන්නවා. වැඩිය කොළඹ එහෙම ගිහිල්ලා පුරුදු නැහැ කොල්ලට. ඉතින් ඔය මාත් එක්ක යෑවෙනවා සමහර වෙලාවට. ඉතින් ගිහිල්ලා ඔය රාජගිරිය පැත්තෙන් එනකොට මේ මං ගෝවා ඔය ටවුන් එක පැත්තෙන් දාලා යන් කියලා. ඊට පස්සේ අහනවා මොන ටවුන් එකද මේ ස්වාමීන් වහන්සේ? මේ රාජගිරිය ටවුන් එකනේ. අනේ ස්වාමීන් වහන්සේ ඇත්තට මේ රාජගිරිය ටවුන් එකද මේ ස්වාමීන් වහන්ස? මම කොච්චර නම් මේක හරහා ගිහිල්ලා තියෙනවද, කීපාරක් නම් මේක හරහා ගිහිල්ලා තියෙනවද රාජගිරිය දන්නේ කියලා දන්නේ අදනේ ස්වාමීන් වහන්ස කියලා කියනවා. සෑහෙන මේ ටවුන් එක හරහා ගිහිල්ලා තියෙනලු රාජගිරිය කියලා දන්නේ අදලු. ඒ වගේ තමයි. දැන් ඌටත් අර මේ රාත් මගට බැසගෙන ඉඳලා තියෙන්නේ. හරි මාර්ගස්ත වෙලා රාජගිරිය ටවුන් එකේ මාර්ගස්ත වෙලා. හැබැයි මේ රාජගිරිය කියලා දන්නේ නැහැ. රාජගිරිය කියලා දැනගත්ත ගමන් අප්පට සිරි යකෝ, මම මෙච්චර දාලයක් ඉඳලා තියෙන්නේ මේ රාජගිරියේනේ. ඈ රාජගිරිය ටවුන් එකේනේ මේ මම මේ මගට බෑගෙන ඉඳලා තියෙන්නේ කියලා ඔන්න ඥානයක් පහළ වෙනවා. ආ ඒ වගේ තමයි. මම උඹටත් ආයි නිකන් මාර්ගස්ත බලස්ත වගේ තමයි රාජගිරියේ මෙච්චර කලින් ඉඳියා ඔන්න දැන් අද රාජගිරියේ කියලා ස්ථිර වුණා. ඒක තමයි වෙන්නේ. අර විදියට අර විනිවිද දැක්ක බව හැබෑව. හැබැයි ඒක ස්ථිර වෙන්න පොඩ්ඩක් අර පරණ පුරුදු කාර්ය ටික අතරට ගිහිල්ලා බලන්න ඕනේ. පරණ පුරුදු ඇවිස්සෙන දේවල් අතරට ගිහිල්ලා බලන්න ඕනේ. නිකන් අර මාත්‍යා ගෙදර එනකොට බලන්න ඕනේ. මේක තමයි වැඩි. අන්න එතකොටත් ඇවිස්සෙන්නේ නැත්තම් කිව්ව හැකි අකුප්පා මේ විමුක්තිදී. මගේ විමුක්තිය ඇත්තනම අකෝප්‍යයි. අකෝප්‍යයි කියන විශ්වාසය මේ තැනැත්තට දියුණු වෙනවා. අනේ ඒ අදහස තමයි ඉදිරිපත් කරන්නේ. ඒ අවස්ථා තුන තමයි ඉදිරිපත් කරන්නේ. ඔගේ එච්චර සංකීර්ණත්වයක් ගන්න ඕනෙත් නෑ. ඒ වෙනුවට තේරුම් ගත යුතු තමයි. අර විදියට සෝවාන් වෙන අවස්ථාවේදී යම් කිසි පමණක අන්ධ භාවයෙන් ඇස් පෙනෙනවා. මේ රූප කියන්නේ මේවා කියලා හරි යම් පමණකට දැනගන්නවා වගේ මේ ක්‍රියාවලිය යම් පමණකට විනිවිද දැකලා මේ තැනැත්තා දැක ගන්නවා. ඊට පස්සේ අර අන්තිම අවස්ථා දෙකේදී අන්තිම ඉන්ද්‍රිය දෙකේදී කියන්නේ මේ වැඩි ආහාර වීමක් ගැන. එතකොට එන්නේ විදිහේ ඉන්ද්‍රිය තුනක් සහිත මේ තැනැත්තා අන්න මොකද වෙන්නේ? මේ අන්තිම දේහයක් දරනවා. අන්තිම දේහයක් දරනවා. මේ භවය ෂය කළා තියෙනවා. එතකොට අපි හිතමු මේ අපි භාවනාවක් ප්‍රතිපදාවක් වඩනවා කියලා. මේ කරන වැඩේ ඇත්තටම අපේම මරණයක් දකිනවා වගේ. නියම මරණය හැබැයි අර ලෝක සම්මත මරණය නෙමෙයි. ඒ විලාප තියාගෙන ඒක හරහා ගිහිල්ලා ආපහු ඉපදීමක් නෙමෙයි. ඒ වෙනුවට අන්න අර භවයේ කෙලවර කිරීමක් කියන අර අන්තිම දේහය දරනවා කියන අන්න ඒ නියම මරණයක් අත්දකින්න දරන උත්සාහයක් වගේ. අපි හිතමු ඔය සක්මනක පරියන්කේක ඒ මරණේ යම් පමණකට හරි අත්දකිමින් තමයි අපි ගත කරන්නේ. ඔය මගේ මේ ඇති කියලා හිතපු පැතිකඩ නැති වෙලා යන විදිහ, නැති කියලා හිතපු පැතිකඩ මතු වෙලා යන විදිහ, මෙන්න මේ විදිහට දැක දැනගන්න පුළුවන්. එතකොට මේ විදිහේ දෙයක් දකින්න දකින්න මොකද වෙන්නේ? අන්න අර මේ හැබෑවට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් අපි තුල වර්ධනය වෙලා එනවා. හරියට නිකන් අපි හිතමු අර ෆීනික්ස් පක්ෂියෙක් ගැන කියන්නේ. මේ පක්ෂියා දැවිලා අළු වෙලා මරණයට ලක් වෙනවා. ඒ මරණයට ලක්වීම තුල ඒ අළු තුලින් එයා නැවතත් නැගී හිටිනවා. කියන්නේ මොකද්ද? ඔබ අර විදියට නැගී හිටින්නම් ඉස්සෙල්ලා මරණයට ලක් වෙන්න බෑ, නැත්තම් නැගී හිටින්න බෑනේ අලුතුලින්. එතකොට අර නැගී හිටිනකොට අර සාමාන්‍ය පක්ෂියා නෙමෙයි. එයා දැන් අන්න අර අමුතු බලගත් ස්වභාවයකින් තමයි නැගී හිටින්නේ. මොකද්ද මේ මරණින් නැගී හිටියා වගේ අදහසකින් තමයි මේ මතුවෙන්නේ. අන්න ඒ විදිහට මේ භාවනානුයෝගී මේ ප්‍රතිපදාවට බැසගත් මේ තැනැත්තත් තමුන්ගේ මේ මරණය අත්දකිනවා. මරණෙන් අත්දැකලා නැගී හිටිනවා. හැබැයි නැගී හිටින්නේ තවදුරටත් අර පරණ කී පුරුදු මෝඩකමට නෙමෙයි. ඒ වෙනුවට ඊට වැඩිය අපි කියන්නේ නිකන් හොලිස්ටික් ස්ටේට් එකක්. ඊට වැඩිය උතුම් තත්ත්වයකට තමයි නැගී හිටින්නේ. ඉතින් අපි අහලා තියෙන ජේසුස් වහන්සේගේ අර විදිහට කුරුසේ තැන ගහලා අර විදිහට මැරිලා මරණයට ලක් වෙලා ඊට පස්සේ ආපහු නැගී හිටියා කියලා මරණින් රෙකරෙක්ෂන් කියලා කියන්නේ. අර විදිහට මරණෙන් නැගී හිටියා. ඒ මරණෙන් නැගී හිටිනකොට තවදුරටත් අර මිනිස්සයා නෙමෙයිනේ දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා විදිහට තමයි නැගී හිටින්නේ. දැන් දේවත්වයක් විදිහට තමයි දේවත්වයකින් තමයි නැගී හිටින්නේ. අර සාමාන්‍ය හුරු පුරුදු මිනිස්සයා නෙමෙයි තවදුරටත්. ඇයි ඒ හුරු පුරුදු කෙනා මැරුණා. දැන් නැගිටලා ඉන්නේ එයා කියන අදහස කාටවත් එන්නේ නැහැ. ඒ වෙනුවට අනීට වැඩිය උතුම් දේවත්වයේ දෙවි කෙනෙක් නැගී හිටියා වගේ දේවත්වයකට නැගී හිටියා වගේ. එහෙම නැත්නම් අර දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොතෙලා වගේ වෙනසක් මේ දෙක තුල තියෙනවා. අන්න ඒ වගේ අපි හිතමු මේ ප්‍රතිපදාවේ යෙදෙන තැනත්තත් අර විදියට අර ඉන්ද්‍රිය තුන මතුවලා ආවා කියන්නේ. අන්න මොකද වෙන්නේ අර මේ භවයේ කෙලවර වීම භවයේ මරණය අත්දැක්කා. ඒ අත්දැකලා ආපහු නැගී හිටිනවනේ. නැගී හිටියට පස්සේ දැන් මේ ඉන්න තැනත්තා ගත්තොත් මේ ඉන්න තැනත්තා අර කලින් කී ස්වභාවය නෙමෙයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා. එතකොට ඕවා උත්තර නොදෙන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ. නමුත් මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ දේශනාවක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්න තැනකදීවත් මේ දකින රූපෙටවත් මේ බුදු කෙනෙක් සත්වයෙක් පණවන්න බැරිකොට මේ මරණය ගැන කොහොම මරණයෙන් පස්සේ ගැන කොහොම කතා කරන්නේ. දැන් මේ කතා කරන කෙනා මේ පේන කෙනා මේ දකින කෙනා මේ බුදුරජාණන් වහන්සේ එහෙමවත් පණවයි පැනවීමක් කරන්න බෑ. එතකොට ඒකේ මරණයක් ගැන වෙන කතන්දර මරණයෙන් පස්සේ ගැන කතන්දර කොහොම කියන්නේද කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සත්වේ පුද්ගලයේ සංඥාවක් පණවන්න බෑ. භාග්‍යතුන් වහන්සේ අපිත් එක්ක කතා කරන බව හැබෑව. අපිට සත්වයෙක් කියන හැඟීම බුදුරජාණන් වහන්සේ කියන හැඟීම පහළ වෙන බව හැබෑව. හැබැයි අන්න එහෙම පැනවීමක් කරන්න බෑ. තවදුරටත් එහෙම ස්වභාවයක් නෑ. අන්න ඒ වෙනස වුණාට පස්සේ මේ තැනත නැගී හිටියට මොකද නැගී හිටින්නේ අර අහුරු පුරුදු පුද්ගලයෙක් සත්වයෙක් කියන ස්වභාවයට නෙමෙයි. ඒ වෙනුවට ඒ සුත් පුද්ගලයෙක් සත්වයෙක් කියන ස්වභාවයේ විනිවිද ගියපු අර නිකන් දේවත්වයකට නැගී හිටියා වගේ වෙනස් හෝලිස්ටික් ස්වභාවයකට ඊට වැඩිය උතුම් ස්වභාවයකට තමයි මේ නැගී හිටින්නේ. හරියට නිකන් අර විදිහට මේ ජීවියෙක් විදිහට ඉඳපු කෙනා දැන්ටම මැරිලා ඉවරයි. එයා මැරෙන්නේ කොයිදද? එයා මැරෙන්නේ අර ඔය ඉන්ද්‍රිය තුන පහළ වෙන වෙලාවේදී. තාමත් කතා කරනවා, තාමත් ගනුදෙනු කරනවා. හැබැයි තවදුරටත් ඒ වගේ ස්වභාවයක් මෙතනත තුල නැහැ. ඉතින් ඔන්න ඔය කී වෙනස තමයි කියන්නේ. හරියට නිකන් අර ෆීනික්ස් පක්ෂියෙක් මැරෙන්නේ බයි. මැරුණාට පස්සේ තමයි අලුමතින් නැගී හිටින්න පුළුවන්. ජේසුස් වහන්සේ අර විදියට කුරු ඇනේ ගහලා ඒ විදියට මැරුණාට පස්සේ අන්න නැවතත් නැගී හිටිනවා. එන්නේ වගේ තමයි මේ යෝගියෙකුත් මේ විදියට පුහුණු වෙන්නේකුත් මෙන්න මේ ක්‍රියාවලිය හරහා ගිහිල්ලා ඇත්තම මරණය වන අර භවයේ කෙලවර කිරීමක් අවසන් ඒ භවයේ කෙලවර කිරීමක් අවසන් කළා. නැගී හිටිනවා. නැගී හිටින්නේ අන්න අන්තිම දේහයට. අර විදිහේ මේ අන්තිම දේහය දරන්. හැබැයි තවදුරටත් අර පෙර කී ස්වභාවයට නෙමෙයි නැගී හිටින්නේ. ඔන්න ඔය කියන වෙනස තමයි ඔය කියන්න ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න. ඊට පස්සේ අපි හිතමු දැන් අපේ තුල යම් යම් ස්වභාව තියෙනවනේ. දැන් අපි ගත්තොත් දැන් අපේ අපි දිහා බැලුවාම අපිව දැක්කහම එක එක කෙනාට යම් යම් අදහස් මතුවෙලා එනවා. ආ මෙයා මේ දුකෙන් ඉන්නවා වගේ, දුකෙන් ඉන්නවා වගේ, මේ ඇස් දෙක හරිම මේ දුකක් ගැබ් වෙලා තියෙනවා මේ ඇස් දෙක තුල. එහෙම නැත්නම් මේ තැනත්තා මේ මොකක් හරි තරහකින් ඉන්නවා වගේ කියලා මෙන්න මේ විදිහට අපිට අර මේ තැනත්තාගේ කය දිහා බැලුවහම, මේ රූපෙ දිහා බැලුවහම යම් කිසි විදියක හැඟීමක් මතුවලා එනවා මෙයාගේ මානසික තත්ත්වය පිළිබඳ, මනසේ ස්වභාවය පිළිබඳ. මේ තැනත්තත් මේ තරහෙන් ඉන්නේ, මේ තැනත්ත මේ දුකෙන් ඉන්නේ, මේ තැනත්තගේ මේ ඇස් දෙක දුකෙන් තමයි පිරලා තියෙන්නේ කියලා ඔන්න ඔය විදියට එක එක්කෙනාට එක එක දේවල් කියව ගන්න පුළුවන්. එයාගේ අංජනමේ හැටියට ඉදින් නේද, තම තමන්ගේ අංජනමේ හරහා බලලානේ ඔක තේරුම් ගන්න. කෙසේ නමුත් අපිට මේ විදියට යම්කිසි පුද්ගලයෙක් දිහා බැලුවාම අන තේරෙනවා, දැනෙනවා මේ දැනත්තා මෙන්න මේ විදිහේ මානසික තත්ත්වකින් තමයි ඉන්නේ කියලා. එතකොට අපි හිතමු අපිට හම්බ වෙනවා මේ විදියට මේ මෙන්න මේ අන්තිම දේහය ධර්ණ කෙනෙක්. එතකොට එයා තුල මොන වගේ කියවීමක් අපිට දැක ගන්න පුළුවන් වෙයිද? පොඩ්ඩක් හිතන්න එක ගැන. දැන් අර විදියට හැඟීම් දැනීම් තියෙන කෙනෙක් දැක්කහම අපිට තේරෙනවා මෙයා මේ තරහෙන් ඉන්නේ, මෙයා මේ දුකෙන් ඉන්නේ, මෙයාගේ මේ ඇස්වල මේ දුක තමයි පිරලා තියෙන්නේ කියලා ඔහොම හිතෙනවා, දැනෙනවා. අපි හිතමු අර විදියට අන්තිම දේහය ධර්ණ කෙනෙක් ගත්තොත් එයා තුල තවදුරටත් අර දුකක් තියුණා නම් ඒ දුක තවදුරටත් නැහැ. කෝපයක් තියුණා නම් ඒ කෝපේ තවදුරටත් නැහැ. රාගයක් තියුණා නම් ඒ රාගේ තවදුරටත් නැහැ. එතකොට මේ තැනත් දිහා බැලුවාම අපිට මොන විදිහේ කියවීමක් ලැබෙයිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ පුද්ගලයෙක් දිහා බැලුවාම, මේ වගේ පුද්ගලයෙක් එක ගනුදෙනු කරනකොට සාමාන්‍ය ලෝක සම්මත කෙනාට දැනෙන්නේ නිකන් අර මහා පතුල නොපෙනෙන අගාධයකට එබිලා බැලුවා වගේ. එබිලා බැලුව පමණින් තේරෙනවා මේක හොයන්න බෑ. මේක හොයන්න බෑ. එහෙම නැත්නම් අපි ඉතින් සංකල්ප මේ විදිහට දාමු කවුරුත් ඇදිලා ගිහිල්ලා නැතුව ඇති තාම. කළු කුහරයකට ඇදිලා යනවා වගේ. ඈ ඒ වගේ දෙකට යනකොට තේරෙනවා ආයේ මේක දිගක් පළලක් තේරුම් ගන්න බෑ කියන අදහස තියෙනවානේ. අන්න ඒ විදිහට මේ තැනැත්තාව අපිට දකිනකොට අර විදිහට නිකන් පතුලක් නොපෙනෙන අගාධයකට එබුණා වගේ හිස් බැල්මක්, ප්‍රශ්නකාරී බැල්මක් තමයි අපිට හසු වෙන්නේ. කළු කරේකට ඇදිලා යනා වගේ වික්ෂිප්ත ස්වභාවයක් තමයි අපි තුල මතුවලා එන්නේ. අන්න ඒ විදිහේ දෙයක් අපිට දැක ගන්න පුළුවන් සාමාන්‍ය මේ ලෝකේ. හරි. හැබැයි අපි හිතමු ඔය දෙවිවරු වගේ ගත්තොත්, දෙවිවරු වගේ කට්ටිය, ඒ වගේ කට්ටිය සාමාන්‍ය නිකන් ඒගොල්ලන්ගේ නිකන් ඩිවයිසස් අපිට වැඩිය හොඳ ඩිවයිසස් නේ තියෙන්නේ. ඇඩ්වාන්ස් ඩිවයිසස් තියෙන. හරි. එතකොට ඒගොල්ලොන්ගෙත් තියෙනවානේ මේ විදිහට මේ කියවීමක්. ඒගොල්ලොන්ගෙත් තියෙනවා කියවීමක්. එතකොට සාමාන්‍ය අපි වචන බෙදෙනකොට අපේ හිත තුල විතක්ක විචාර කළානේ වචන බිඳින්නේ. එතකොට මේ මූට බයිනවායි කියලා හිත තුන පොඩ්ඩක් යනවා කතාවක්. ඊට පස්සේ තමයි කටෙන් පිට වෙන්නේ. එතකොට සාමාන්‍ය මේ දෙවිවරුන්ගේ ඩිවයිසස් කොච්චර සූක්ෂමද කියනවනම්, දෙවිවරුන්ගේ රේඩාර් එක කොච්චර සූක්ෂමද කියනවනම්, අර විදියට අපි වචන බින්දහා මඳුර ගන්න දේ මේ දෙවිවරුන්ට අර විදියට විතක්ක අවස්ථාවේදී මඳුර ගන්න පුළුවන්. දැන් ඔන්න බැනගෙන තමයි එන්නේ කියලා අහුවෙනවා. හරි. අර විදියට හිත තුල රාගෙන් මැත්තලා ඉන්නවා නම් මෙතනත් රාගෙන් තමයි ඉන්නේ කියලා අහුවෙනවා. එතකොට අපිට වැඩිය හොඳට කියවන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් මේ දෙවිවරු මේ විදියට මේ අපි හිතමු මේ අන්තිම දේහය ධර්ණ කෙනෙක් ගාවට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක පැහැදිලි කරනවා මේ අන්තිම දේහය ධර්ණ කෙනෙක් සහ මේ දෙවිවරු අතර හමුවීමක්, මුණ ගැහීමක්. එතකොට මේ අවස්ථාවේ මේ දෙවිවරුන්ගේ ස්වභාවය තමයි මේ මිනිස්සෙක් මෙයාගේ චිත්ත ප්‍රවෘත්තිය වැඩ කරන විදිය මම දන්නවා කියන අදහසින් තමයි සාමාන්‍ය දෙවිවරු මේ මිනිස් එක්ක ගනුදෙනු කරන්නේ. දුරදීම දැනෙනවා ගන්ධස්සාරේ. අපාපාරේ පැතිරේ ගන්ධස්සාරේ කියන එක ඈත තියා දැනෙනවා. ඈත තියා දැනෙනවා. දැන් බල්ලොත් කරන්නේ ඒකනේ. ගිහිල්ලා කොහේ හරි මාක් කරලා යනවා. එක බල්ලෙක් ඇවිල්ලා මාක් කරොත් ආයේ අනිත් එවුන් ඔක්කොම ඇවිල්ලා එතන මාක් කරනවා. එතකොට ගන්ධස්සාරේනේ. එතකොට අපෙත් තියෙන්නේ ওই ගන්ධස්සාරේ. මොනවද ගන්ධස්සාරේ? තරහ යනවා, රාගින් ඇවිස්සෙනවා, ඉරිසියා කරනවා, ඔයෝ තියෙන ගන්ධස්සාර තමයි. එතකොට අර දෙවිවරුන්ට ඈත තියාම මේ ගඳ දැනෙනවා. මේ තැනත මෙන්න මේ විදිහේ මානසිකත්වයකින්, මෙන්න මේ විදිහේ චින්ත රටාවකින් තමයි ඉන්නේ කියලා දැනෙනවා. හැබැයි අපි හිතමු භාග්‍යතුන් වහන්සේ අපිට චිත්‍රයක් ඇඳලා වගේ පෙන්නුම් කරනවා. මෙන්න මේ අන්තිම දේහයක් දරන පුද්ගලයෙක් ගාවට මේ දෙවිවරයෙක් එනවා නම් මේ අන්තිම දේහයක් දරන පුද්ගලයෙක් කියවන්න දෙවි කෙනෙක් උත්සාහ ගන්නවා නම් අන්න ඒ සිදුවීම මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරන්නේ මොකද්ද? මේ දෙවිවරු දුරදීම නවතිනවා. දුරදීම නවතිනවා. දුරදීම නැවතිලා නමස්කාර කරනවා. නමස්කාර කරන්නේ මොකක් කියලාද? ඇයි මේ නමස්කාර කරන්න හේතුව කියලා බුදුරජාණන් වහන්සේ හේතුවත් පැහැදිලි කරනවා. මේ දෙවිවරු මේ පුද්ගලයා දැකලා දුරදීම නමස්කාර කළා කියන්නේ මොකද්ද? නමෝතේ පුරිසාජන්න, නමෝතේ පුරිසුත්තම. මේ ආජානි පුරුෂයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා, පුරුෂ උත්තමයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. වඳින්න හේතුව කියනවා. නමස්කාර කරන්න හේතුව කියනවා. ඔබගේ හිත යම් ආකාරයකට වැඩ කරනවාද ඒක අපිට කියවන්න බෑ. ඒක අපිට අහුවෙන්නේ නෑ. අන්න ඒක නිසා තමයි මේ වඳින්නේ. අන්න ඒක නිසා තමයි මේ ගරු කරන්නේ. ඒක තමයි මේ දුරින්ම නතර වෙන්නේ. ඔබගේ හිතවිලි රටා, ඔබගේ හැඟීම්, මේ හිත වැඩ කරනවද මට අපිට කියන්න බෑ. අපිට පේන්නේ නෑ ඒක. අපේ මීටරේට අහුවෙන්නේත් නෑ, අපේ රේඩාර් එකට අහුවෙන්නේත් නෑ කියන එක තමයි මේ කියන්නේ. අන්න මොනවා හරි තියෙනව නම් නේ අහුවෙන්නේ. කිව්වොත් අහු වුණා. අහු නොවෙන්න නම් මොකද්ද හොඳම දේ? මමකුත් නැති වෙන්න ඕනේ. දැන් පෞගේ දවසක කෙනෙක් කියන මේ රහස් රැක ගන්න ඕනේ කියලා. මම කිව්වා රහස් රැක ගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි රහසක් නැති එක. රහසක් තියුණොත් නේ රකින්න වෙන්නේ. එහෙම කොල්ල කොහොම බේරුවම් කොහොමවත්ම රැක ගන්න බෑ. රකින්න බෑ. මෙහෙම රකින්න ගියපු කට්ටියට වෙලා තියෙන දේ දැකලා තියෙනවනේ. දැන් මේ අලුත් ලෝකේ විවිධ උපක්‍රම, විවිධ තාක්ෂණික දේවල්, විවිධ ඩිවයිසස් ඔය පාවිච්චි කරලා හොඳ සිකියුරිටි දාලා ඔන්න රහස් රැකිනවා. ජනාධිපති කෙනෙක්ගේවත් රහසක්, ඇමරිකාවේ ජනාධිපතිගේ රහසක්වත් රැක ගන්න බැරි වෙලා තියෙනවා එහෙම. අනේ අර චීනෙන් සයිබර් ඇටෑක් එකක් දුන්නාම, රුසියාවලින් හැක ඇටෑක් එකක් දුන්නාම ඔක්කොම තියෙන ටික අන්න මල ලෙව්වා වගේ ගිහිල්ලා ඒගොල්ලෝ ගාව. එතකොට රහසක් රකින්න හොඳම විදිය තමයි මොකද්ද? රහසක් නැත්තම් රැක ගන්න. ඒක දිනු. එහෙනම් දිනු. මේ වගේ තමයි මේ කියවන්න බැරි වෙන්නේ. මොකද කියවන්න දෙයක් නැති නිසා. මොනවා හරි තියනවනේ ඔකට අහුවෙන්නේ. අර යගේ මීටරේ අවුල් යන එක වෙන්නේ. යාගේ ඩිවයිස් එක අවුල් යනවා. එයා කියනවා අයියෝ මගේ ඩිවයිස් එකත් අවුල් ගියා. මේක කියවන්න ගිහිල්ලා. ඒක තමයි ඔය වැඳ වැටෙන්නේ. නැත්නම් ඔය දෙවිවරු කෙන කට්ටියක් නිකන් එහෙම ලේසි පාසු කට්ටිය නෙමෙයි ඈ. ඔය නිකන් ඔය පන්සල්වල කාරක සභා කරන කට්ටිය වගේ පොරවල් තමයි ඔය දෙවිවරු කියන්නේ. අනුන්ගේ අඩුපාඩු ඔක්කොම හොයලා පුරුදු කට්ටිය. ඈ අර තමුන් ප්‍රතිපදාවක නැතත් අනිත් කට්ටියව ඉක්මවන්න උත්සාහ කරන කට්ටිය. ඔය පන්සලක දායක සභාවකට, කාරක සභාවකට ගියාම ඔයා ගන්න පුළුවන් ඔය මානසිකත්වේ. එතකොට ඒ වගේ ඈත තියා බලාගෙන ඉන්නේ අඩුපාඩුවක්. ඈත තියා බලාගෙන ඉන්නේ මොකಾದ මේ මගේ මීටරේට මේකගේ මොන මොන ටිකද අහුවෙන්නේ කියලා. ඈ හරියට පිළිවෙලට ඇඳලා තියනවද? ඇඟපේන්න ඇඳලා තියනවද? ඈ මේ විදිහට මේ පන්සලට සුදුසු ආකාරයෙන් ඇවිල්ලා තියෙනවද, හැසිරෙනවද? ඔය ටික තමයි කියෝගෙන එන්නේ. කියෝගෙන එන්නේ. හැබැයි මේ මීටරේ අවුල් යනවනම් අනේ ඉතින් මගේ මීටරේ අවුල් ගියා, ඔයාව කියවන්න ගිහිල්ලා කියලා තමයි මේ දෙවිවරු ඇවිල්ලා කියන්නේ. දෙවිවරු ඇවිල්ලා කියන්නේ. අන්න මොකද උනේ? ඇතුළත දෙයක් නැහැ. ඇතුළත දෙයක් නැහැ. ඊළඟට අපි තව පොඩි කාරණාවක් මතු කරොත්, දැන් අර විදිහට අර අන්තිම දේහය දරන කෙනෙක් අපි හිතමු සාමාන්‍ය අපේ කය විකෘති වෙනවනේ හිත තුල තියෙන දේවල් වලට අනුව. තරහ වෙලාවට තරහ බව කයෙන් පේනවා. අර විදියට රාගෙන් ඇවිසිච්ච වෙලාවට රාගෙන් ඇවිසිච්ච බව කයෙන් පේනවා. එතන මේ විදිහේ වෙනසක් වුණු කෙනෙක් එයාගේ ස්වභාවය මොකද්ද? එයාගේ කයේ වෙනසක් අඳුරන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම පුළුවන් පාටයි. අර මුගලන් හාමුදුරුවෝ ගිහි කාලේ කෝලිත බ්‍රාහ්මණයා විදියට අහන්නේ ඇත තිහාම ඔබගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. ඔබ නිවනවත් අත්දැක්කද කියලා අහනවා. අර තමුන්ගේ යාළුවා එනකොට. මොකද එහෙම අහන්න හේතුව? අහන්න හේතුව තමයි අර අර ඇතුළත තියෙන හැඟීම් හිතිවිලි අපේ කය හැම වෙලෙම විකෘති කරනවා. ඔය කයේ ප්‍රകൃති ස්වභාවය නෙමෙයි තියෙන්නේ. හැම වෙලෙම ඔය කය විකෘතියක් තියෙන්නේ. කය විකෘති වෙන්නම හේතුව තමයි ඇතුළත තියෙන අර හැඟීම් හිතිවිලි. දුක වෙලාවට අන්න ෆ්‍රොග් ගයිස් මතුවලා එනවා. ගෙම්බියස් මතුවලා එනවා. සතුටු වෙලාවට ඔන්න තව විදියක්. එතකොට ඒ කය විකෘති වෙනවනේ. ඒ විකෘතිය පැහැදිලිව දැක ගන්න පුළුවන්. නමුත් ඒ විකෘතිය නැති වෙලා ගියා නම් අන ෂණිකව බැලුවහමත් මේ සුළු වෙලාවනි ගෙවිලා තියෙන්නේ තාම. හැබැයි ෂණිකව බැලුවහම කෝලිත බ්‍රාහ්මණයට තේරෙනවා මොකද්ද වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා, කයේ වෙනසක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට අපි හිතමු දැන් කයේ විකෘති වීම නැති වෙලා ගියාම මෙච්චර කාලයක් අපි ජීවත් වෙන්නේ අපේ කය හැම වෙලේම හැංගීම් හිතිවිලිලට අනුව විකෘති වෙමින් තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒක නැති වෙලා ගිහිල්ලා ටික කාලයක් ගෙවුනහම මොකද වෙන්නේ? අන්න වැඩි වැඩියෙන් අය අර කයේ නියම ස්වභාවය, නියම ප්‍රകൃතිය මතුවලා එන්න පුළුවන්. අර ඇස්සට කළු වෙලා තියෙන දේවල් නේද? ඒවා මැකිලා යන්න පුළුවන්. අර විදියට මූණට ලේ උරන්න පුළුවන්. සුදු මැලි වෙලා තියෙන මූණට. ඔන්නෝම මොහොම මේ කය වුණත් යම් කිසි පමණක එයාගේ ප්‍රകൃතියට එන්න පුළුවනි කාලයක් යනකොට. එතකොට මේ විදිහ අන්තිම දේහය දරන කෙනෙක් ඒ විදිහ වෙනසක් වුණාම ක්ෂණිකවම වටපිටාවේ කට්ටියට අඳුරන්න පුළුවන් පාටයි යම් පමණකට. අඩුම ගානේ අර විදිහ හොඳම යාළුවෙක්ට වගේ අඳුරන්න පුළුවන් පාටයි. හැබැයි මේ වෙනස වෙලා කාලයක් යනකොට ඇත්තටම කයේ යම් කිසි වෙනසක් පරිවර්තනයක් වෙන්න පුළුවන්. අර විකෘතිය නැති වෙලා යන්න පුළුවන්. අර විදියට අර මේ හැඟීම් හිතිලෙලින් විකෘති වෙලා තියෙන මේ දේ තවදුරටත් ඒ විදියට විකෘති කරලා නැහැ. ඒ ප්‍රകൃතිය එන්න යම් කිසි විදියක කාලෙකුත් ගත වෙනවා වෙන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය විදිය අදහසක් තමයි අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ ඉන්ද්‍රිය තුන ලැබපු තැනැත්තා ගැන කියන කතාව තමයි මේ අන්තිම දේහය දරන තැනැත්තා පිළිබඳ කියන කතාව තමයි මේ. ඉතින් අපි අපිත් බලමු අපි අපිටත් මෙවැනි වූ අන්තිම දේහයක් කැමති වේද දන්නේ නැහැ මම කිව්වට. අන්තිම දේහයක් දැරීම සඳහා අද දවසේ මේ කතාවත් මේ ධර්ම දේශනාවත් උදව්වක් උපකාරයක් වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය ධම්මපුසල් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කාලයක් තිස්සේ අපි වෙනුවෙන් මේ කරන්නා වූ මහඟු සත්කාර පිළිබඳ අප හැම දිනාගෙම ඇති මා විශාල භක්තියක්. අද දවසෙත් එම කාර්යය ඉතා වටිනා ධර්ම දේශනාවක් අප වෙත ඉදිරිපත් කිරීමෙන් කර දෙනු ලැබුවා. මේ සියලු පුණ්‍ය කටයුතු වෙනුවෙන් අපි හැම දිනාම රැස් කරගත් සියලුම කුසලයන් ඔබ වහන්සේට ඔබ වහන්සේගේ දෙපානම අනුමෝදන් කරමි. ඒ කුසල් බලයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අප සියලු දෙනා උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු
සාදු සාදු.
උදේවත්ය අපි වන්දනා කරමු.
ඔව් ඔව්
අපේ වහන්සේ වන්දනා කරන්න ස්වාමීන්
වහන්සේ.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛි හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං පච්චයං කමතුමේ බන්ති
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
කියන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි භන්ති.
සුඛී හොන්තු. අභිවාදනසීලිස නිච්ඡං වද්දා අපචායිනෝ. චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.